තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අද අපි සාකච්ඡාවට ගන්න හිතුවේ මජ්ක්‍ධිම නිකායේහි මූල පඤ්ඤාසකේ බ්‍රහ්ම නිමන්තනික සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේහි මේ බ්‍රහ්ම නිමන්තනික සූත්‍රය විශේෂත්වයක් ගන්නවා. මොකද මේ Hindu බැතිමතුන් අදහන මහා බ්‍රහ්මයා සම්බන්ධයි. ඒ හින්දා අපිට හිතා ගන්න පුළුවන් අපේ බෞද්ධ ධර්මයක් Hindu ධර්මයක් අතර තියෙන වෙනස මොකද්ද කියලා යන්තමට හිතා ගන්න පොඩි පිටිවහලක් තියෙනවා. බ්‍රහ්ම නිමන්තනික සූත්‍රයේ මෙහෙම තමයි සඳහන් වෙන්නේ. භාගතුන් වහන්සේ සවැත්නුවර ජේතනාරාමයේ වැඩවසන සමයෙහි භික්ෂු නමතල මෙන්න මේ දේශනාව කරනවා. මහණෙනි, එක් සමයක උක්කට්ඨානුවර සුභග නම් වනේහි සාල රාජමූලයේහි මම වැඩවාසය කරනවා කියලා භාගතුන් වහන්සේ මේ දේශනාව පටන් ගන්නවා. මේ කලකට පෙර සිදු වූ දෙයක් භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ සුභග වනයේහි මහා සල්රුකක් මුල වැඩවාසය කරන සමයේහි බක නම් වූ මහා බ්‍රහ්මයාට, මේ මහා බ්‍රහ්මයා කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකයට උඩින් දිව්‍ය ලෝක මට්ටම් 6ක් දේශනා කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකයට යොදුන් 42000ක් උඩින් චතුම් මහා රාජිකය නම් වූ දිව්‍ය ලෝකයක් තියෙනවා. මේ චතුම් මහා රාජිකය පාලනය වෙන්නේ සතරවරම් රජදරුවන්ගෙන්. යක්ෂ, නාග, ගන්ධර්ව, කුම්භාණ්ඩ කියන දෙවනි කායන හතරක නියෝජනයක් තමයි මේ චතුම් මහා රාජිකයේ තියෙන්නේ. දැනට සඳහන් පරිදි මේ වෙසමුණි රජුරුව වැනි මේ සතරවරම් රජදරුව ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වෙලා සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් තමයි මේ වෙසමුණි රජුරුව කියලා සූත්‍රවල සඳහන් වෙනවා. මේ සතරවරම් රජදරුවෝම ආර්යයන් හැටියට හිතා ගන්න පුළුවන්. ඊට උඩින් තියෙන්නේ තවතිසාව, තාවතින්සය, ශක්ත දේවේන්ද්‍රයන් ඇතුළු 33 මහා දේව රජවරු පාලනය කරන එක තමයි තාවතිංශ කියන්නේ. ඒ චතුම් මහා රාජිකයේ යොදුන් 42000 කුඩි. මෙන්න මේ ආකාරයට යාමය, තුසිතය, නිම්මාන රතිය, පරිනිම්මිත වසවර්තිය කියලා දිව්‍ය ලෝක 6ක් තියෙනවා. මේ 6 වෙනි දිව්‍ය ලෝකයේ රජුරුව තමයි වසවත්ති මාර දිව පුත්‍රයා. සාමාන්‍යයෙන් සඳහන් වෙන්නේ මේ 5 වෙනි දිව්‍ය ලෝකයේ දෙවියෙක් දෙවෙනි දිව්‍ය ලෝකයට આવොත් ඒ දෙවෙනි දිව්‍ය ලෝකයේ ඉන්න දෙවියන්ට පස්වෙනි දිව්‍ය ලෝකයේ ඉඳලා ඒ එන දෙවියන්ව පේන්නේ නැහැ කියලා. පේන්න අවශ්‍ය නම් පමණක් ඒ පස්වෙනි දිව්‍ය ලෝකයේ ඉඳලා ඉන්න දෙවියා ඒ දෙවෙනි දිව්‍ය ලෝකයේ දෙවියන්ගේ දෘෂ්ටි පරාසයට ගැළපෙන ශරීරයකට තමගේ ශරීරය පරිවර්තනය කළ යුතුයි. ඉතින් අපිටත් ඒ සිද්ධියමයි. දෙවියන් අපිට පේන්නේ නැහැ. මේ හැම වෘක්ෂයකම දෙවියෝ වැඩ ඉන්නවා කියලා කියනවා. නමුත් මේ චතුම් මහ රාජික දෙවියෝ නෙමෙයි. ඒ දෙවියන්ට කියන්නේ භූමාට දෙවියෝ කියලා. මේ දිව්‍ය ලෝක 6 ආර්යයන් වහන්සේලා අසංඛ්‍ය ප්‍රමාණ වැඩ ඉන්නවා. නමුත් සෝවාන් සකදාගාමි වහන්සේලා පමණයි. යම් දෙවි කෙනෙක් අනාගාමි තත්වයටපත් වුණොත් සුද්ධාවාස පහෙන් එක උපදිනවා. සුද්ධාවාස පහ තියෙන්නේ අරූපතල හතරට යටින්. ඒ කියන්නේ සක්වල උඩම තියෙන අරූපතල හතරට පල්ලෙහෙන් සුද්ධාවාස පහක් තියෙනවා. දැන් මේ ආකරණ මාරදිව පුත්‍රයායි ඒ ඉන්න 6 වෙනි දිව්‍ය ලෝකෙට උඩින් තමයි මේ මහා බ්‍රහ්මයා ඉන්න බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ. බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා එකම තලයේ. මහා බ්‍රහ්මය, බ්‍රහ්ම පුරෝහිතය, බ්‍රහ්ම පාරිසද්දය කියලා. අන්‍ය ලෝකවලදී ප්‍රථම ඥානයේ වඩන ආකාරය අනුව, පුරුදු පුහුණු කරන ආකාරය අනුව තමයි මේ බ්‍රහ්ම ලෝක තුනෙන් මොන එහෙකටද යන්නේ කියලා, ඉපදෙන්නේ කියලා තීරණය වෙන්නේ. යන්තම් ප්‍රථම ඥානයේ තියෙනවා නම් බ්‍රහ්ම පාරිසද්දයේ උපදින්නේ. ක්‍රම දෙක තුනකින් පුරුදු පුහුණු වෙලා තියෙනවා නම් බ්‍රහ්ම පුරෝහිතය උපදිනවා. පංච වසීතාවයෙන්ම පුරුදු වෙලා තියෙනවා නම් ඊටා හොඳින් ආවජ්ජන, සමාපජ්ජන, අදිඨාන, වුට්ඨාන, පච්චවෙක්කනා කියලා ක්‍රම පහක්, වසීතා පහක් කියලා තියෙනවා. ඒ වසීතා පහෙන්ම පුරුදු වෙලා තියෙනවා නම් මහා බ්‍රහ්ම කියන ලෝකේ තමයි උපදින්නේ. මේ මහා බ්‍රහ්ම කියන ලෝකයේ ප්‍රධානියෙක් ඉන්නවා. ඒ බ්‍රහ්ම ලෝකේ නිර්මාණය වෙච්ච වෙලාවේ, කියන්නේ ලෝක විනාශයෙන් පස්සේ, ඒ බ්‍රහ්ම ලෝකය හැදුනයින් පස්සේ ඒ ලෝකයේ පළවෙනියෙන්ම උපදින ඕපපාතිකව පහළ වෙන බ්‍රහ්මයාට කියනවා මහා බ්‍රහ්මයා කියලා. ඒ බ්‍රහ්මයා තමයි ඒ ලෝකෙන් වැඩියෙන්ම ආවුස තියෙන්නේ. ඊට අමතරව වැඩියෙන්ම 이르දි බල තියෙන්නේ. වැඩියෙන්ම රූපවත් යනාදි වශයෙන් අන්‍ය බ්‍රහ්මයන් අභිභවාගෙන පාලනය කරගෙන තමන්ට හිතුන ආකාරයට පාලනය කරගෙන ඉන්න කෙනෙක් තමයි මහා බ්‍රහ්මයා. මහා බ්‍රහ්මයා කියලා කියන්නේ මහා බ්‍රහ්ම ලෝකයේ රජුරවන්ට. මෙන්න මේ මහා බ්‍රහ්මයාව තමයි බ්‍රාහ්මණ වංශිකව අදහන්නේ. ඒ බ්‍රහ්මයා ගාවට යන්න තමයි අදහන්නේ. මොකද එක්තරා පුද්ගලයෙක් මේ බ්‍රහ්ම ලෝකේ ඉපදෙලා බ්‍රහ්ම ලෝකේ ඉපදුනහම දැනගන්න හම්බ වෙනකන් තමයි මේ මහා බ්‍රහ්මයා තමයි ඔබව මැව්වේ කියන එක. කල්පනා කරලා බැලුවහම, පරීක්ෂා කරලා බැලුවහම ඒ බ්‍රහ්මයා මහා බ්‍රහ්මයා අභිභවන්නේ කිසිම බ්‍රහ්මයෙකුට බෑ. පස්සේ කාලෙක මේ බ්‍රහ්මයා ඒ බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා ඇවිල්ලා මනුස්ස ලෝකෙ ඉපදිලා ධ්‍යාන වඩලා පෙර ආත්මේ බලනවලු. ඒ බැලුවහම පේන්නේ තමන්ගේ කලින් ජීවිතවලින් එක භවයයි පේන්නේ. ඒ භවය ලැබුණාම ඒ පුද්ගලයා හිතනවා මේ මහා බ්‍රහ්මයා තමයි නিত্য. අපි අනිත්‍යයි හින්දා පල්හැට වැටුණා. දැන් අපිට යම්කිසි විමුක්තියක්, නිස්සරණයක්, නිවනක් තියෙනවා නම් එතන තමයි තියෙන්නේ. ඒ නිසා අපි නැවත භාවනා කරලා එතනට ගිහිල්ලා ඉපදෙන්න ඕන. ඒ තැන හැමදාම ඉන්නවා. මොකද අපි ඉන්න කාලෙත් මහා බ්‍රහ්මයා හිටියා, තාමත් ඉන්නවා. බ්‍රහ්මයා නিত্যයි. මොකද හැමදාම ඉන්නා වගේ පේනවා. ඒ පුද්ගලයාට කලින් ජීවිත පෙනුනා නම් එහෙම අදහසකට එන්නේ නැහැ. නමුත් එක ජීවිතයයි කලින් ජීවිතවලින් දකින්නේ. මෙන්න මේ ධර්මයේ අන්‍යයන්ට දේශනා කරාම මේ දේශනා කරන පුද්ගලයා පරචිත්ත විඥානණය තියෙන, 이르දි බල තියෙන, පෙරාත්ම දකින මහා බලවත් පුද්ගලෙක් මෙන්න මෙහෙම ධර්මයක් දේශනා කරන ඍෂිවරේ. ඉතින් කවුද පිළිගන්නේ නැත්තේ නේද? පිළිගන්න සිද්ධ වෙනවා. මොකද අපි හැමෝටම වඩා ඔහුට බල වැඩි. මෙන්න මේ විදිහට තමයි මිත්‍යා දෘෂ්ටි උපදිනවා කියලා සඳහන් වෙන්නේ. මේක මේ අන්‍ය බ්‍රහ්මයන්ට පමණක් නෙමෙයි, මේ බ්‍රහ්ම ලෝකයේ ඉන්න මහා බ්‍රහ්මයාටත් ඇති වෙනවලු මේ දෘෂ්ටිය. අපේ බුදුරජාණන් වහන්සේ සාල වෘක්ෂ මූලයේහි, සුභග වනයේහි සාල වෘක්ෂ මූලයේහි වැඩවසන සමයේහි බකනම් වූ මහා බ්‍රහ්මයාට මෙන්න මේ මිත්‍යා දෘෂ්ටි උපදිනවා. මොකද්ද මේ බ්‍රහ්ම ස්ථානයේ නিত্যයි, මේ බ්‍රහ්ම ලෝකේ හැමදාම තියෙනවා, ස්ථිරයි, ඒක වෙනස් වෙන්නේ නැහැ, ශාශ්වතයි කියලා කියන්නේ හැමදාම දකින්න පුළුවන්, සදාකල් තියෙනවා, කෙවලයි කියලා කියන්නේ අඛණ්ඩයි, මේ කැඩි කැඩි මෙතන මේ ටික කාලයක් ඉන්නවා, නැවත වෙන කොහේ හරි ඉන්නවා, නැවත ආයෙනවා නෙමෙයි, ඒක දිගටම ඉන්නත් පුළුවන්. අචමන ධම්මයි කියලා කියන්නේ මේ බුද්ධ ජයන්ති පොතේ පොඩි කියවන පිරිසට කියන්නේ ඒකේ මේ අවචන ධම්මයි කියලා තමයි කියන්නේ. වැරදි. ඒක මේ මුද්‍රණ දෝෂයක්. අචමන ධම්මයි කියලා කියන්නේ චුතිය වෙන්නේ නැහැ. චුතියක් වෙන්නේ නැහැ. මෙතනින් වෙනතනක ඉදීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එකයි. මේ බ්‍රහ්ම ලෝකේ කවුරක්වත් ඉපදෙනවා පේන්නේ නැහැ. දිරනවා පේන්නේ නැහැ. මැරෙනවා පේන්නේ නැහැ. චුත වෙනවා පේන්නේ නැහැ. ඒ නිසා මේ බ්‍රහ්ම ලෝකය හැර දුකින් මිදීමට වෙන නිස්සරණයක් නැහැ, සහනයක් නැහැ කියලා මෙන්න මේ විදිහට බලවත් මිත්‍යා දෘෂ්ටියක් උපදිනවා මේ බකනම් වූ මහා බ්‍රහ්මයාට. භාග්‍යතුන් වහන්සේට මෙන්න මේ සිතිවිල්ල දැනිලා භාග්‍යතුන් වහන්සේ ඉතාම බලවත් පුරුෂයෙක්, තමන්ගේ වක්කලත දිගු කරන කාලයක, එහෙම නැත්නම් දිගු කරපු අතක් ආයි වක්කර නැත්නම් නමන කාලයක් ඇතුළත මනුස්ස ලෝකයේ අතුරුදහන් වෙලා බ්‍රහ්ම ලෝකේ පහළ වෙනවා. පහළ වෙලා ඒ බ්‍රහ්මයා දිසට ගමන් කරනවා. ඉතින් ඒ බක බ්‍රහ්මයා දුරදීම දකිනවා භාග්‍යතුන් වහන්සේ වඩිනවා. නමුත් දැන් අපිට හිතෙන්නේ නම් මේ භාවනා කරනකොට අපිට ධානයක් තිබ්බොත් හොඳයි, ඉරිදි බලයක් තිබ්බොත් හොඳයි, දවසක් පහළුණොත් හොඳයි, එහෙම කියලානේ. ඉතින් මේ සියල්ලම තියෙන කෙනෙක් තමයි මේ බක කියන බ්‍රහ්මයා. නමුත් එහෙම කෙනෙකුටත් බලවත් මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ පැමිණියාම අපිට ඇති වෙන බුද්ධ සංඥාව එහෙම දෙයක් නෙමෙයි මේ බක කියන බ්‍රහ්මයාට ඇති වුනේ. ඇති වුනේ ඔබත් මෙහි පැමිණීම හොඳයි, ඔබටත් සැනසීමක් මෙතෙන්ට ආවොත් කියන එක. ඒ හින්දා කියනවා නිදුකානෙනි මෙහි එන්න. බොහෝ කලකින් ඔබ මෙහි පැමිණීම කලේ මේ බ්‍රහ්මස්ථානය නිත්‍යයි, ස්ථීරයි, සදාකල් තියෙනවා. ඒ හින්දා శాశ్వතයි. මෙහි මේන් චුත වීමක් නැහැ. ඒ හින්දා සදාකල් මේ සැනසීමෙන් ඉන්න පුළුවන්. මෙහි ඉපදෙනවා, දිරනවා, මැරෙනවා, චුත වෙනවා පේන්නේ නැහැ. ඒ හින්දා මීට වඩා නිස්සරණයක් නැහැ. මොකද ඒ ප්‍රථම ධානයට උඩින් තියෙනවා ද්විතීය ධාන භූමි කියලා තුනක්. ඒ ධාන භූමි තුන මේ මහා බ්‍රහ්මයාට පේන්නේ නැහැ. ඒ ධාන භූමි තුනේ ප්‍රධාන භූමිය තමයි ආභස්සර කියලා කියන්නේ. ඊටත් උඩින් තියෙනවා තත්‍ය ධාන භූමි කියලා තුන්වෙනි ධානය ලැබලා මරණයටපත් වෙන පුද්ගලයා උපදින භූමි තුනක් තියෙනවා. එක තලයක භූමි තුනක් තියෙනවා. ඒකේ ප්‍රධාන භූමිය තමයි සුභකින්න කියලා කියන්නේ. ඊටත් උඩින් තියෙන වේහප්පලය අසඤ්ඤ සත්වය කියලා චතුර්ථ ධාන භූමි දෙකක්. ඊටත් උඩින් තමයි මේ සුද්ධාවාස පහ තියෙන්නේ. අවිහ, අතප්ප, සුදස්, සුදස්සි, අකනිට්ඨ කියලා පහක් තියෙනවා. ඊටත් උඩින් තමයි අරූපතල තියෙන්නේ. මේ එකක්වත් මේ මහා බ්‍රහ්මයාට පේන්නේ නැහැ. ඒ හින්දා මේන් මතු නිස්සරණයක් නැහැ කියලා කියන්නේ මීට වඩා හොඳ තැනක් නැහැ කියලා කියනවා. ඉතින් බලන්න අපි කොයිතරම් වාසනාවන්තද කියලා මේ බුද්ධ ධර්මය අප ඉන්න රටටම ඇවිල්ලා, අප ඉන්න පළාතටම ඇවිල්ලා, අපේ ගමටම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ බ්‍රහ්මයා බොහෝ කල මහන්සි වෙලා මෙතෙන්ට ගිහිල්ලා තියෙනවා. එක්තරා කාලයක චතුර්ථ ධානයේ කාමයන්ගේ ආදීනව දැකලා ගිහිගෙන් නික්මිලා තනියම චතුර්ථ ධානයේ උපදවලා ඉරිදි වඩලා වේහප්පලෙහි මහා කල්ප 500ක් ඉඳලා ඊට පස්සේ තුන්වෙනි ධානය වඩලා එහිදී සුභකින්නේහි ඉපදිලා මහා කල්ප 63යි අසංඛ්‍යක් ඉඳලා ඊට පස්සේ එයින් චුත වෙලා සුභකින්න ආභස්සර ලෝකේ මහා කල්ප 8ක්, ඒ කියන්නේ 7යි මහා කල්ප 7කුයි අසංඛ්‍යක් ඉඳලා එයින් පස්සේ තමයි මේ මහා බ්‍රහ්ම ලෝකේ ඉපදෙන්නේ. ඉතින් මේක බොහෝකල් මුලදී පුදුනහම මතක තිබුණලු කොහෙන්ද ආවේ කියලා. කාලයක් යනකොට මතක නැති වුණාලු. මේ හින්දා හිතවලු දැන් මේ අනික් ඒවා ටික මතක නැති හින්දා මේක තමයි හොඳම තැන කියලා තමයි හිතන් ඉන්නේ. මං කිව්වේ අපි කොච්චර වාසනාවන්තද කියලා, ඒ තරම් මහන්සි වෙලත් මිත්‍යා දෘෂ්ටියකට එන්න පුළුවන්. මේ ත්‍රිපිටක ධර්මය නිවන් දකින්න තරම්ම ත්‍රිපිටක ධර්මයේ තියෙන මේ කාලේ ඉපදෙන්න, අරහත්ත්වය ලබන්න තරම්ම සුදුසු කාලයක උපදින්න කොයිතරම් වාසනාවක් තියෙන්න ඕනේද? ඒ ලෝකේ මේ කාලේ ඉපදිලා ඒ ධර්මය අහන්න හිතෙන්නත් කොයිතරම් වාසනාවක් තියෙන්න ඕනේ. ඉතින් තවත් වාසනාවක් තියෙන්න ඕනේ, උත්සාහ කළා ඒ දේ ඇත්තටම ලබා ගන්න. මේකට උත්සාහයම තියෙන්න ඕනේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එන්න මේ විදිහට බක කියන බ්‍රහ්මයා, බක නම් වූ බ්‍රහ්මයා බුදුරජාන් වහන්සේට කියන නිදුකානෙනි ඔබගේ මෙහි පැමිණීම හොඳයි. හොඳයි කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ දකින්න තිබ්බ ආසාවට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ තමන් යටතේ ඉන්න බ්‍රහ්මයෝ අතර එක්කෙනෙක් හැටියට ඒ ලෝකෙට පැමිණීම හොඳයි කියලා කියන්නේ. ඉතින් එහෙම කිව්වහම භාගතුන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්මය නුඹ අනිත්‍ය වූ දෙයක්ම මට නිත්‍යයි කියනවා. අස්ථීර වූ දෙයක්ම ස්ථීරයයි කියලා කියනවා. ඛණ්ඩ වූ දෙයක්ම අඛණ්ඩයි කියලා කියනවා. චුති ස්වභාවයක් තියෙන දෙයක්ම මට චුති ස්වභාවයක් නැති දෙයක් හැටියට කියනවා. මේ බඹලව ඉපදෙනුවේ දිරනුවේ මිය යනුවේ චුතවනුවේ පහළවනුවේ මේ සියල්ල සිද්ධ වෙනවා. මේන් මතු නිස්සරණයක් නැතයි කියලා කියනවා. මේ බක නම් වූ බ්‍රහ්මයාට අවිද්‍යාගතයක්මයි නිත්‍යා දෘෂ්ටියක්මයි කියලා භාගතුන් වහන්සේ ඒ පිළිතුරු වශයෙන් බක බ්‍රහ්මයාට දේශනා කරනවා. ඉතින් මේ මාරයා තමන්ගේ භවනයේම ඉඳලා කාලෙන් කාලෙට භාගතුන් වහන්සේ මොකද කරන්නේ මොනවද කරන්නේ කියලා කාලෙන් කාලට ආවර්ජනය කරනවා. ඉතින් මේ වෙලාවේ මාරයාට ලැබුණා මේ බ්‍රහ්ම ලෝකයට යනවා කියලා. මෙන්න මේ මාරයාගේ බලය කොයිතරම්ද කියනවනම් මේ මාරයාට පුළුවන් කියලා කියනවා ප්‍රථම ඥාන භූමියට යන්න. ප්‍රථම ඥාන භූමියට ගිහිල්ලා බ්‍රහ්ම පාරිසද්ද බ්‍රහ්මයේගේ ඇඟට ආවේශ වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ තරම්ම බලවත් පුද්ගලයෙක් තමයි මේ මාරයා කියලා කියන්නේ. අන්නේ පුද්ගලයා තමයි යටත් කරන්න කියලා පරාද කරන්න කියලා කියලා තියෙන්නේ. ඉතින් එතන සඳහන් කරලා තියෙනවා මේ මහා බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයෙකුටවත් බ්‍රහ්ම පුරෝහිතයේ බ්‍රහ්මයෙකුටත් මේ මාරයාට ආවේශ වෙන්න බෑ. නමුත් බ්‍රහ්ම පාරිසද්ද බ්‍රහ්මයෙකුට ආවේශ වෙන්න පුළුවන් කියලා. මේ මාරයා කලින්ම ගිහිල්ලා බ්‍රහ්මියව අතර නොපෙනී ඉන්නවා. භාගතුන් වහන්සේ මෙන්න මේ පිළිතුර දේශනා කරාම බ්‍රහ්ම පාරිසද්ද බ්‍රහ්මයෙකුට ආවේශ වෙලා ඒ බ්‍රහ්මයා කතා කරන විදිහට මෙන්න මෙහෙම කියනවා. කියනවා භික්ෂුව භික්ෂුව එසේ නින්දා නොකරව මේ බ්‍රහ්මයාය මේ මහා බ්‍රහ්මයාය භික්ඛු මෙත මාසදෝ ඒසෝ හි භික්ඛු බ්‍රහ්මා මහා බ්‍රහ්මා අභිභූ අනභිභූතෝ. අභිභූ කියලා කියන්නේ සමව යටත් කරගෙන ඉන්නවා. අනභිභූතෝ කියලා කියන්නේ කිසිවෙකුටවත් යටත් වෙන්නේ නැහැ. අඤ්ඤ දත්තු දසෝ වසවත්ති සියල්ල දකිනවා. වසවත්ති කියලා කියන්නේ සියල්ල තමාගේ අනසක යටතට ගන්නවා. වසවර්ති මාරයාට කියන නම තමයි වසවර්ති දිව පුත්‍රයා කියලා. මොකද තමන්ගේ අනසකට ගන්නවා. ඉස්සරෝ කියන්නේ ඊශ්වරයි හැමදේම තම මුල නිර්මාතෘ. කත්තා නිම්මාතා කියලා කියන්නේ මෙසේ මෙය වේවා කියලා නිර්මාණය කරනවා. සෙට්ටෝ සජ්ජිතා ශ්‍රේෂ්ඨයි හැමෝටම. සජ්ජිතා කියලා කියන්නේ නුඹ ක්ෂත්‍රිය වෙන්න ඕනේ, නුඹ බ්‍රාහ්මණ වෙන්න ඕනේ කියලා නියම කරනවා. නුඹ ශුද්‍ර වෙන්න ඕනේ, නුඹ වෛශ්‍ය වෙන්න ඕනේ, එහෙම කියලා පුද්ගලයන්ව බෙදනවා. ඒ මොකද ඊශ්වර නිර්මාණවාදය මේ කියන්නේ. වසීපීතා භූතා භූත භවෙයා සියල්ලන්ගෙම පීතෘ කාගේද? භූත කියලා කියන්නේ ඉපදිච්ච සත්වයන්ට. භවෙය කියලා කියන්නේ ඉපදෙමින් ඒ මොහොතේ ඉන සත්වයන්ට. ඒක මෙහෙමයි සඳහන් කරලා තියෙන්නේ. අණ්ඩජ ජලාබුජ කියන යෝනි දෙකෙහි උපදින සත්වයන් බිත්තරේ තුල ඉන්න කාලයේදී කියන්නේ භවෙයානම් නැත්නම් මෙත්ත සූත්‍රයේ සඳහන් පරිදි සම්භවේසීවා කියලා කියන්නේ අන්නේ ස්ථානයේ. ජලාබුජ සත්වයන් ගර්භාෂයේ ඉන්න තාක් සම්භවේසීවා කියන්නේ ඉපදෙමින් ඉන්න සත්වය හැටියට සලකනවා. මෙතන භවෙය කියලා කියන්නේ එහෙමයි. භූත කියලා කියන්නේ ඒ බිත්තරේන් එළියට නික්මිලා ආවම කියන භූත කියන්නේ ඉපදුන සත්වෙක්. ගර්භාෂයෙන් ඉපදුනහම කියන ඉපදුන සත්වෙක් නේ. ඒ භූත කියලා හඳුන්වන්නේ එහෙමයි. ඕපපාදික සංසේජිත සත්වයන්ට පළවෙනි චිත්තක්ෂණේහි භවෙය්‍ය කියන නම දෙනවා. නැත්තම් සම්භවේසී කියන නම දෙනවා. දෙවෙනි චිත්තක්ෂණේ ඉඳලා භූත කියන කියන්නේ ඉපදුන සත්වය හැටියට තමයි සලකනවා කියලා සඳහන් වෙන්නේ. ඉතින් මෙතන කියන්නේ මේ ඉපදෙමින් පවතින හෝ ඉපදුන සියලු සත්වයන්ගේ පීතෘ. ඒ මොකද මහා බ්‍රහ්මයා තමයි නිර්මාතෘ. මාර්යා කියනවා ඒ පුද්ගලයාට නිඳා කරන්න එපා. ඒ තමයි බ්‍රහ්මයා, මේ තමයි මහා බ්‍රහ්මයා, සියල්ලන්ටම ශ්‍රේෂ්ඨ යනාදී නොයෙක් වචනවලින් තේරුම් කරලා දෙනවා නිඳා නොකළ යුතු බව. තව දුරටත් කියනවා තොපට పూర్වේහි, තොපට පෙර යම් පටවි පෘථුවියට ගරහන පුද්ගලයෙක් හිටියනම්, පෘථුවිය පිළිකුල් කරන පුද්ගලයෙක් හිටියනම්, ඒ කියන්නේ මේ කසීන අරමුණු කරන පුද්ගලයන් පටවි කසීනයට සමාදිනව නැත්නම් පටවි කසීනයේ අනුව ප්‍රථම ඥාන, ද්විතීයික ඥාන අනාදී චතුර්ථ ඥාන දක්වා සමාදිනව නම් ඒ පටවි කසීනේ නිස්සරණයක් හැටියට දකිනවා, සහනයක් හැටියට දකිනවා. මොකද ඒ පටවි කසීනේ තියෙන දෙයක් හැටියට, හැමදාම තියෙන දෙයක් හැටියට දකිනවා. එහෙම විශ්වාසකින් තමයි මේ ධ්‍යාන වලට සමාදින්නේ. නමුත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන විදර්ශනා වඩන පුද්ගලයෝ මේ පටවිය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි වශයෙන් සලකනවා. ඉතින් දැන් මේ මායයට ඕනේ මේ විදර්ශනාවට ගරහණ්ඩයි. ඒ හින්දා කියනවා තොපට පෙර යම් පුද්ගලයෙක් හිටියානම්, ඒ පුද්ගලයා පෘථුවියට ගැරෙහුවානම්, පිළිකුල් කරානම්, ආපයට, ඒ කියන්නේ ආපෝ ධාතුවට ගැරෙහුවානම්, පිළිකුල් කරානම්, තේජෝ ධාතුවට පිළිකුල් කරානම්, ගැරෙහුවානම්, වායුවට ගැරෙහුවානම්, වායුව පිළිකුල් කරානම්, ඉපදුන පුද්ගලයන්ට ගැරහුවානම්, ඔවුන්ව පිළිකුල් කරානම්, ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ කියනවා මිනිස්සෙක් වෙලා වැඩක් නැහැ, දුකක් තියෙනවා. දෙවියෙක් වෙලා වැඩක් නැහැ, බ්‍රහ්මෙක් වෙලා වැඩකුත් නැහැ, එතනත් දුකක් තියෙනවා කියලා දේශනා කරනවා. ඉතින් මේ හැම එකටම විරුද්ධ ප්‍රකාශයක් නිකුත් කරනවා. මොකද්ද? දෙවියන්ට ගැරහුවානම්, දෙවියෝ පිළිකුල් කරානම්, ප්‍රජාපතියට ගැරහුවානම්, ප්‍රජාපතිය පිළිකුල් කරන. ප්‍රජාපති කියලා කියන්නේ සියලු ජනතාවගේ උත්තම පුද්ගලයා, කියන්නේ නිර්මාතෘ කියන වචනේම තමයි. බ්‍රහ්මයාට ගැරහුවානම්, බ්‍රහ්මයා පිළිකුල් කරානම්, අන්න ඒ මහාන බමුණෝ හීන වූ කායෙහි ඉපදුනා, කියන්නේ සතර අපායෙහි ඉපදුනා. දැන් මාර්යා මේ කියන්නේ මේ බුද්ධ ධර්මයට විරුද්ධව ප්‍රකාශයක් කරනවා. යම් කිසි මහාන බමුණේ පටවියාපෝ තේජෝ වායෝ භූත දේව ප්‍රජාපති බ්‍රහ්ම කියන කාරණාවට ගැරෙහුවනම්, පිළිකුල් කරානම්, ඔව් වන්න සතර අපායෙහි ඉපදුනා. යම් කිසි කෙනෙක් මෙන්න මේ කාරණාවට සතුටු වුණානම්, කැමති වුණානම්, ඔහු මේ බ්‍රහ්ම ස්ථානයට පැමිණුණා. ඔහු සැනසීම ලැබුවා. මහණ, එම නිසා ඔබට මම මෙසේ කියමි. මහා බඹ මොනවායි කියනවනම් ඒ විදිහටම තොප කළ යුතුයි. ඒ කියන්නේ දැන් මාරයා උපදෙස් දෙනවා බුදුරජාණන් වහන්සේට බ්‍රහ්මයෙක්ගේ වෙස්යෙන්. මහා බඹු වයික්මෝන් යන්න එපා. හරියට මේක මේ සිරිකත ගෙදරට එන්න ඇදුවාම පොල්ලක් අරගෙන, දණ්ඩක් අරගෙන ඒ සිරිකතට ගහලා එලෙව්වා වගේ. මේ බ්‍රහ්මයාට නිඳා කරන එක. බ්‍රහ්මයා කියන දේ අහන්න නැති එක. කියලා මේ බ්‍රහ්මයාගේ හොඳකම මේ මාර්යා තවදුරටත් විස්තර කරනවා. ඒ නිසා බ්‍රහ්මයා මොන හරි කියනවා නම් ඒ දේම ඒ විදිහටම කරන්න ඕනේ. බ්‍රහ්මයා ඉක්මවන්න එපා. අන්නේ විදිහට හිටියොත් මෙන්න මේ බ්‍රහ්මයෝ අතර තොපට ඉන්න පුළුවන් බලන්න මේ බ්‍රහ්ම පිරිස දිලිසෙන හැටි කියලා බ්‍රහ්ම පිරිසේ ආනුභාවය දක්වලා පෙන්නනවා. ඉතින් එහෙම කිව්වහම බුදුජනන් වහන්සේ පෞකාර මාරයාට මෙන්න මේ වචනය කියනවා. මාරය, මම තොප හඳුනමි, මම තා දනිමි. මා තා නොහඳුනති නොසිතව. මොකද මාරයට හිතෙන්නේ මේ බ්‍රහ්මයාට මාව පේන්නෙත් නැහැ. මහා බ්‍රහ්මයාට පේන්නෙත් නැහැ. ඉතින් මම බුදුරජාන් වහන්සේත් මාව දකින්නේ නැහැ කියන හැඟීම තමයි හැම වෙලෙම තියෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ ඒ කාරණයට කෙලින්ම විරුද්ධ වෙනවා. මාරය මම තොපව හඳුනනවා. මම තොපව දකිනවා. යම් පමණ මේ බඹ පිරිසක් ඉන්නවද? මහා බඹෙක් ඉන්නවද? මේ හැම තාගේ හස්තගතයි. ඒ කියන්නේ තාගේ වශයට පත් වෙලා ඉන්නේ තාගේ අනසක යටතට පත් කරගෙන තියෙන්නේ. නමුත් මට එහෙම වෙලා නැහැ. එහෙම හිතන්න එපා කියලා බුදුරජාන් වහන්සේ පිළිතුරු දෙනවා. එහෙම පිළිතුරු දුන්නහම බක බ්‍රහ්මයා මෙන්න මේ වචනේ කියනවා. නැවත අර කියපේ කියනවා මම නিত্য වූ දෙයක්ම තමයි නিত্যයි කියලා. මොකද බක බ්‍රහ්මයා මුලින් කිව්වනේ මම මේක නিত্যයි, සාස්වතයි හැමදාම තියෙනවා. එහෙමම ඒ ಗುಣ කිව්වට දැන් මේකට විරුද්ධව ප්‍රකාශයක් බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මේ බක නමු බ්‍රහ්මයා නැවත ඒ දේ කියනවා. මම නিত্য වූ නිසා තමයි නিত্যයි කියලා කිව්වේ. ශාස්වත නිසා තමයි ශාස්වතයි කියලා කිව්වේ. අනාදී වශයෙන් තමන්ගේ දෘෂ්ටිය නැවත භාගතුන් වහන්සේට ප්‍රකාශ කරනවා. එහෙම කියලා අන්තිමට කියනවා මේක පිළිගන්නේ නැත්නම් ඔහු පහත් පුද්ගලෙක් කියන වචනේ දේශනා කරනවා. මොකද හෙලාලිය යුත්තේ කියලා කියනවා. එහෙම කිව්වහම භාගතුන් වහන්සේ ඒ භාගතුන් වහන්සේ සමග වාද කිරීම සඳහා මාන නිශ්චිතව තමයි ප්‍රකාශය කරන්නේ. නමුත් භාගතුන් වහන්සේ බ්‍රහ්මයාට වඩා 10000 ගුණයකින් වාද කරන්න දන්නවා. වාදීභ සිංහ, වාදීභ සිංහ නමින් හඳුන්වන්නේ භාගතුන් වහන්සේ. භාගතුන් වහන්සේ ප්‍රකාශ කරනවා බ්‍රහ්මය මම පොළව නිත්‍යයි, පෘථුවිය නිත්‍යයි කියලා ගත්තනම් තොපගේ ප්‍රදේශයේ තමයි ඉන්නේ. තොපගේ අනසක යටතට ඉන්නේ. නමුත් මම යම් නිස්සරණයක් දන්නවා නම් ඒ නිවන කියන ධර්මතාවයේහි මේ පටවි කියලා දෙයක් නැහැ. පටවි ස්වභාවයක් නැහැ. මම යම් නිවනක් දන්නවා නම් එහි ආපෝ ස්වභාවයක් නැහැ. යනාදි වශයෙන් පටවි ආපෝ තේජෝ වායෝ කියන කාරණා මේ නිවනෙහි නැති බව භාගතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඊටත් වැඩිපුර ප්‍රකාශ කරනවා බ්‍රහ්මය මම තොපගෙන දන්නවා. තොපගේ ඉපදීම කොහමද? තොපගේ ඉර්ධිය කොහමද? තොප මොන කර්ම කරලාද මෙතන ඉපදුනේ කියලා මම දන්නවා කියලා ප්‍රකාශයක් කරනවා. එතකොට ඒ බ්‍රහ්මයා අහනවා කොහොමද මාව දන්නේ? මාව කොහොමද දන්නේ? මම කොහොමද ඉපදුනේ? මගේ බලය කොයිතරම්ද? මගේ ඉර්ධිය කොයිතරම්ද? මම මොන කර්මයක් කරලාද මෙතන ඉපදුනේ කියලා අහනවා. එහෙම අහුවහම භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ හිරුසඳු දෙදෙනා මේ රෞරග්‍රහ මණ්ඩලයේ පිටින් නැත්නම් මේ සක්වල පිටින් සමග යම් තාක් දුර භ්‍රමණය වෙනවා නම් යම් තාක් දුර සැරිසරනවා නම් ඒ ප්‍රදේශය තුල සහස්ත්‍රී ලෝකයක් තියෙනවා. සහස්ත්‍රී ලෝක ධාතුවක් තියෙනවා. සක්වලවල් 1000ක් තියෙනවා. නුඹට මේ සක්වලවල් 1000ක් පුරා ඒ බ්‍රහ්මස්ථානයෙන් යට ඉන්න සත්වයන්ගේ ඉපදීම පේනවා. චුතිය පේනවා. මෙන්න මේ ආකාරයට මේ බ්‍රහ්මයා මහා ඉර්ධියක් තියෙනවා කියලා මම දන්නවා. මොකද මේ මහා බ්‍රහ්මයාට කියන්නේ සහස්‍රී බ්‍රහ්ම කියලා කියන්නේ. නමුත් ඊට උඩින් ඉන්න බ්‍රහ්මයෝ ඉන්නවා ද්විසහස්‍රී බ්‍රහ්ම, ත්‍රිසහස්‍රී බ්‍රහ්ම, දසසහස්‍රී බ්‍රහ්ම යනාදී වශයෙන් බ්‍රහ්මලෝක නැත්නම් මේ සක්වලවල් 2000ක්, 3000ක්, 4000ක් යනාදී වශයෙන් 10000ක්, ලක්ෂයක් යනාදී වශයෙන් දකින බ්‍රහ්මයෝ ඉන්නවා. නමුත් ඒ බ්‍රහ්මයන්ව මේ බ්‍රහ්මයාට පේන්නේ නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්මය මේ භූමියට උඩින් අන්‍ය වූ භූමි තුනක් තියෙනවා. මේ ආභස්සර කියන ඒ බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. තොප මෙහි පැමිණියේ එහි ඉඳලා කියලා අර పూర్වයේහි තමන් ඒ බ්‍රහ්මයා කරපු පුණ්‍ය කර්ම මේ 이르දි වඩපු හැටි යනාදී දේශනා කරනවා. ඒ නිසා නුඹ මෙහි පැමිණි හැටි මම දන්නවා. නුඹට සමානකමක් මට නැහැ. මොකද මෙයින් මිදීමත් මම දන්නවා. නුඹට වඩා පහත්කමක් කොයින්ද? කොටින්ම කියනවා නම් නුඹට වඩා මම උසස් කියලා වචනයෙන්ම භාගතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. මොකද මානෙ බිනින්නින්ද. බ්‍රහ්මයාට හිතෙනවා අහන්න මම මොන කර්ම කරලාද මෙතන ඉපදුනේ කියලා අහලා බැලුවොත් හොඳයි කියලා. කියනවා මාගේ පූර්ව කර්මය කොහොමද දකින්නේ? කියනවා එක්තරා ජීවිතයක ඉඳද්දී කාමයන් පිළිබඳ කලකිරිලා ඍෂි පැවිද්දෙන් පැවිදි වෙලා සතර ධ්‍යාන උපදවලා මහා 이르දි බල සහිත ඍෂිවරයෙක් ලෙස ගඟක් කසබඩ පන්සලක වාසය කළා. ඒ කාලයේහි මරු කතරකට වෙළඳාම සඳහා යන ගල් 500ක් තියෙනවා. ඒ ගල් 500 ඒ මරු කතර කියලා කියන්නේ දවල් ගමන් කරන්න බෑ. රාත්‍රියේහි පමණයි ගමන් කරන්න පුළුවන්. අන්තිම දවසේ තමන්ගේ කෑම බීම ජලය පැන් සියල්ලම අවසන් වෙලා තියෙන දවසේ ඒ කතරෙන් නික්මිය යුතුයි. නමුත් වරදක් නිසා නැවත ඒ කරත්ත හිටපු ස්ථානයටම එනවා. ඉතින් ඒ නිසා මහත් පීඩාවට පැමිණ ඒ වෙලෙන්දෝ තමන්ගේ ගැල් යට ඒ ගැලෙහි සෙවණ යට නිදාගන්න පටන් ගන්නවා මහත් වූ පිපාසාවෙන්. ඉතින් මේ ඍෂිවරයා තමන්ගේ පන්සල කිට්ටුව තියෙන මේ ගඟබඩ ගඟ ළඟට ඇවිත් මේ නිල් මණික් වගේ නිල් මණික් කැට වගේ දිලිසෙමින් ගලන ගඟ දිහා බලලා මෙය කොයිතරම් ප්‍රණීත ජලයක්ද ප්‍රණීත පැනක්ද කියලා හිතලා මෙවැනි පැන් නොලැබීමෙන් දුක් විඳින සත්වයෝ ඉන්නවාද කියලා නුවණින් ආවර්ජනය කරලා බලනවා. ඒ බැලුවාම මේ ගල් 500ක පිරිස ඉතාම පිපාසාවෙන් පීඩාවට පත් වෙලා ඉන්නවා දකිනවා. මේ හින්දා හිතනවා මම දකිද්දිත් මොවුන් මෙවැනි කරදරයකට පත් නොවේවා කියලා. මේ ගඟ ඒ ගල් දිසාවට ගලාගෙන යන විදිහ 이르දියක් පානවා. ඇලකින් යනවා වගේ ඉතාම පහසුවෙන් ඒ ගඟේ ජලය මේ මරු කතර හරහා ගමන් කරනවා. මේ මිනිස්සු දැකලා ජලය බීලා පැන් බීලා ජලයේ ස්නානය කරලා ගවයන්ට අවශ්‍ය ජලය දීලා ඉතාම සතුටින් සහනයට පත් වෙලා තමන්ගේ ගම් බිම් බලා පිටත් වෙනවා. ඉතින් මේකත් එක්තරා පුණ්‍ය කර්මයක්. ඊට අමතරව පසු කාලයකදී ගංගේ ඉහළ ප්‍රදේශයයි පහළ ප්‍රදේශයයි ඉන්න ගම්මු සමගි වෙනවා. සමගි වෙලා ඉහළ ඉඳලා පහළට නැව් වලින් ඉතාම ප්‍රීතියෙන් නැටුම් ගැයුම් කියමින් ඉතාම රසවත් ආහාර පාන ගනිමින් මේ ගඟ දිගේ පල්ලෙහාට යනවා. නමුත් මේ ගඟෙහි ඉන්න මහානුභාව සම්පන්න නාගරාජයෙක් මේක දැකලා හිතනවා මේ පුද්ගලයෝ මට නිඳා කරන්න වගේ මට උඩින් නැටුම් ගැයුම් ආදී දේවල් කරමින් ගමන් කරනවා මොවුන්ව බය කරන්න ඕනේ කියලා මහා නාග වේශයක් මවාගෙන ගඟ තුලින් මතුවෙලා ගඟ හරහාට ලොකු පෙනයක් පෙන්නනවා. මේ වෙලාවේ ඒ මිනිස්සු හොඳටම බය වෙලා කෑ ගහනවා. ඉතින් ඒ කෑ ගහන වෙලාවේ මේ හඬ තාපසයට ඇහිලා හිතනවා මම දකිද්දි මාවෙනි කෙනෙක් දකිද්දි මෙහෙම බයක් මිනිස්සුන්ට ඇති නොවේවා කියලා තමන්ගේ ශරීරය අතහැරලා මවනවා ගුරුළු වේශයක්. මහා ගුරුළු වේශයක් මවල ඒ නාගයාට උඩින් පියාසර කරනවා. ඒ නාගයා ගුරුලා දැකපු ගමන් බයටපත් වෙලා ගඟ තුල සැඟ වෙනවා. මිනිස්සු තමන්ගේ බයෙන් මිදිනවා. පසු කාලයක තවත් කාලයක ළඟ ගමකට මංකොල්ල කරුවන් හොරුන් කඩා වදිනවා. හොරු කඩාන වැදිලා ඒ සියලු වස්තුව පැහැර ගන්නවා. ගමේ ඉන්න බල්ලෝ ගවයෝ මිනිස්සු හැමෝම කෑ ගහනවා. ඉතින් ඒ කෑ ගහනකොට ඒ සද්ද ඇහෙනවා මේ තාපසයාට, ඍෂිවරයාට. ඇහිලා හිතනවා මම දැක්කට පස්සේ එහෙම බයක් මිනිස්සුන්ට ඇති වෙන්න දෙන්න හොඳ නැහැ කියලා චතුරංගනී සේනාවක්, මහා චතුරංගනී සේනාවක් මවනවා. මවල හොරු ඉස්සරහට ගමන් කරවනවා. මේ ගමන් කෙරෙව්වහම හොරු තමන් අතේ තියෙන සියලු බඩු අතහැරලා දුවනවා. හොරු හිතනවා රජ්ජුරුව පැමිණියා කියලා. මොකද අශ්‍රීය පාබල සෙනග දහස් ගණන් ඇත්තු, දහස් ගණන් අසරත්, දහස් ගණන් ආශ්‍රය, ලක්ෂ ගණන් මිනිස්සු එනවා දැක්කහම තමන්ට බය ඇති වෙලා හොරු පැනලා දුවනවා. ඊට පස්සේ ඒ ඍෂිවරයා අදිෂ්ඨාන කරනවා තම තමන්ගේ බඩු තම තමන්ටම ලැබේවා, નિયમિત පරිදි තමන්ටයි ති බඩුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ අනුව මිනිස්සු ඉතාම සතුටින් තමන්ටයි ති බඩුව අරගෙන නැවත ගමට ගිහිල්ලා සුවසේ වාසය කරනවා. මෙන්න මේ වගේ කර්ම කරලා තමයි තොප මෙතෙන්ට පැමිණියේ. ඊටත් අමතරව එක් කාලයක තොප ධානලාභී තවුසෙක් වෙලා ඉන්නකොට, කේසව නම් ධානලාභී තවුස වෙලා ඉන්නකොට, කප්ප නම් තරුණෙක් නුඹට අතවැසියෙක් හැටියට සේවය කරා. ඒ තමයි මහා බෝසත්යන් වහන්සේ. හැමදාම ඒ කප්ප තරුණයා නැතුව ඒ කේසව තාපසයාට කිසිම දෙයක් කරගන්න බැහැලු. මොකද කප්ප තරුණයා තමයි හැමදාම ප්‍රඥාවෙන් වැඩි. ඒ කේසව තාපසයාට කිසිම කටයුත්තක් කරගන්න බැරි වුණාලු. හැම වෙලෙයිටම ඕන වුණාලු මේ කප්ප කියන තරුණයා. ඔබ මතකද කියලා අහනවා. මේ විදිහට මේ ප්‍රකාශ කරාම, දේශනා කරාම බ්‍රහ්මයාට තේරෙනවා මේ භාගතුන් වහන්සේ මං ගැන දන්නවා. දන්නේ නැතුව කියපු දෙයක් නෙමෙයි. ඒත් මානෙක පාටම අතාරින්නේ නැහැ. ඒ හින්දා වාද කරන්න හිතාගෙන තව කාරණයක් කියනවා. සියල්ල නැති තැනක් තියෙනවා කියලා කියන්න එපා. මේ සර්වයාගේ අනුනුභූතයක් තියෙනවා කියලා කියන්න එපා. ඒ කියන්නේ නිවන කියලා දෙයක් තියෙනවා කියන්නේ. මොකද මේ පටවියාපෝ තේජෝ ආයෝ කියන සියල්ලම නැතුව ගියොත් ඒ මහා අභාග්‍යයක්. මොකද වස්තුව කැමති, සැප කැමති පුද්ගලයාට ඒ මහා අභාග්‍යයක්. එහෙම දෙයක් කියන්න එපා කියලා කියනවා. ඒ තොපගේ ඒ බස මුසාවාදයක් නොවේවා කියලා කියනවා. ඒ කියන්නේ මේ බොරුවක් කිව්වා කියන එක තමයි කියන්නේ. මේ නිග්‍රහ වශයෙන් කියන්නේ නිවන කියලා දෙයක් තියෙනවා කියන එකත් බොරුවක් කියන එක තමයි කියන්නේ. එහෙම කිව්වහම බුදුරජාන් වහන්සේ දහස් ගුණයක්, සිය දහස් ගුණයක් මහා බ්‍රහ්මයාට වඩා වාද කරන්න දන්න හින්දා බ්‍රහ්මයාගේ විශේෂ ඉක්මවන දෙයක් කියනවා පිළිතුරක් හැටියට. විඥානං අනිදස්සනං කියලා කියන්නේ සිතෙන් පවා දකින්න බැරි දෙයක් මේ නිවන කියන එක. ඒ කියන්නේ සිතකින්වත් දකින්න බෑ. දකින්න දෙයක් නෑ. ඒ මොකද රූප ස්වභාවයක්වත්, චිත්ත චෛතසික ස්වභාවයක්වත් මේ නිවනේ නෑ. ඒ හින්දා කියන විඥානං අනිදස්සනං කියන්නේ අනන්තං. මෙය සියල්ලටම වඩා ප්‍රභා සම්පන්නයි. මෙය අනන්තං කියලා කියලා තියෙන්නේ උත්පාදයයි වයයි, ඒ කියන්නේ ඉපදීමයි මරණයයි කියලා දෙයක් එහි පැනෙන්නේ නැති හින්දා මේ අන්ත නැහැ. ඒ කියන්නේ නිවනේහි මුලක් හෝ අගක් නැහැ කියන එක දේශනා කරනවා. ඉතින් මේ කාරණා බ්‍රහ්මයාට තේරුම් ගන්න පුළුවන් ඒවා නෙමෙයි. මොකද පටවියාපෝ තේජෝ වායෝ පිළිබඳව හොඳ දෙයක් හැටියට හිතන් ඉන්න පුද්ගලයෙකුට ඒ දේවල් නැති තැනක් හිතා ගන්නවත් බෑ. ඊට පස්සේ අන්තයක් නැති තැනක් ගැන හිතා ගන්න අමාරුයි. මේ සියල්ලටම වඩා ප්‍රභා සම්පන්නයි. පෘථුවි ස්වභාවය දන්න පුද්ගලයෙකුට, ඒ පෘථුවි ස්වභාවය ඇලෙන පුද්ගලයෙකුට මෙය විෂය වෙන්නේ නැහැ කියන කාරණේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මේ කාරණාව පටවියාපෝ තේජෝ වායෝ කියන කාරණාවට දේශනා කරනවා. ඊට අමතරව භූත, දේව, ප්‍රජාපති, බ්‍රහ්ම කියන මාර කියන කාරණාවටත් අනුකූල මේ විදිහටම දේශනා කරනවා. මම මේ ටිකක් කෙටි කරන්නේ මොකද එකම නැවත කියලා තියෙනවා අපේ මේ සූත්‍රවල. හරියට අවබෝධ වෙන්න නම් මේ හැම එකම නැවත නැවත වාරයක් එක දිගටම කියවන්න ඕනේ. ඉතින් ඒකට බලවත් වීරයක් ඕනේ. ඒ වීරය මැදි වුණාම තීන මිද්ද පොඩ්ඩක් ඔලු උස්සනවා. තම තමන්ගේ වීරය තම තමන්ම තමයි වර්ධනය කරගන්නවා. ඉතින් මේ සූත්‍රය කියවනවා නම් නැවත නැවත මේ පෘථුවි ස්වභාවයට කියපු දේ ආපෝ ස්වභාවයටත් නැවත මුල සිට අගටම භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා නම් අහන්න පුළුවන් වෙන්න ඕනේ අපිට. මොකද භාගතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ විමුක්ති රසයෙන්තර වචනයක්වත්. ඒ කියන්නේ භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන අපි වෙනුවෙන්ම තමයි. මොකද කෙනෙකුට පඨවි ස්වභාවය ගැන කියනකොට ප්‍රමාණයක් වැටහෙනවා. ආපෝ ස්වභාවය ගැන කියනකොට සමහරවට වැටහෙන්නේම නැහැ. සමහරවට තේජෝ ස්වභාවය ගැන කියනකොට තව ටිකක් වැටහෙනවා. ඒ වගේ වෙනස් වෙනවා. සමහර ලාට අපි දන්නේම නැති එකක් කියනකොට, වැඩි හිතන්නේ නැති එකක් කියනකොට සම්පූර්ණයෙන් අවබෝධ වෙන්නත් පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ මොන වචනේද අපි වෙනුවෙන් කිව්වේ කියලා. ඒ හින්දා අතෑරලා යන්න අමාරුයි. නමුත් කෙටි කිරීමක් කළා. නමුත් තනියම හදාාරනකොට එහෙම කරන්න එපා. මේක නැවත නැවත හදාාර එක සූත්‍රයක් එක සැරයක් අහලා කවදාක්වත් ඇති වෙන්නේ නැහැ. මොකද සූත්‍රයක් ඇහුවාම අපි ඒ සූත්‍රය දන්නවා කියලා හිතෙනවා. ඒ සූත්‍රය දහසරයක් ඇහුවාම දැන් තමයි තේරෙන්නේ කියලා හිතෙනවා. විසිසරයක් ඇහුවාම හිතෙනවා අන්න දැනුයි තේරුණේ කියලා. ඉතින් හැමදාම හිතෙන්නේ දැන් තේරුණා කියන එක තමයි. තව තේරෙන්න තියෙන ප්‍රමාණය තේරෙන්නේ නැහැ කොහොමටත්. ඒ හින්දා නැවත නැවත පරිහරණය කිරීමේ තමයි සූත්‍රයක මේ විමුක්ති රසය උකහා ගන්න පුළුවන්. මේ සූත්‍රයක් හදාරනකොට සෝත කියන්නේ අහන්න ඕනේ, දත කියලා කියන්නේ මතක තියාගන්න ඕනේ, වචසා පරිචිත වචනෙන් කියන්නේ පුරුදු වෙන්න ඕනේ, මනසානුපෙක්ඛිත වචනෙන් වචනේ අරගෙන තේරුම හොයන්න ඕනේ, දිට්ඨියා සුප්පටි විද්ද විදර්ශනා ඥානවලින් විනිවිද දකින්න ඕනේ කියන මෙන්න මේ ක්‍රම පහට සූත්‍රය හදාරුවොත් පමණක් ඒ සූත්‍රයේහි නියමානිසංශයක් ගන්න පුළුවන්. නැත්තම් සූත්‍ර 1000ක් ඇහුවත් එකම තැන නේද? ඒ වගේ තමන්ගේ උත්සාහයම යොදන්න එතකොට විශාල ප්‍රතිඵලයක් කරගන්න පුළුවන් වෙයි. පුළුවන් අනිවාර්යෙන්. එන්න මේ විදිහට භාගතුන් වහන්සේ ආභස්සර බ්‍රහ්මයන්ටත් වඩා, සුභකින්න බ්‍රහ්මයන්ටත් වඩා, වේහප්පලයන්ටත් වඩා, අබිබූ කියලා කියන්නේ එයින් උඩ ඉන්න බ්‍රහ්මයන්ටත් වඩා මතු නිස්සරණයක් තියෙන බව දේශනා කරනවා. ඒ කියන්නේ නිවන කියලා දෙයක් තියෙනවා කියලා දේශනා කරනවා. එහෙම දේශනා කරාම බක බ්‍රහ්මයාට හිතෙනවා දැන් වාද කරලා හරියන්නේ නැහැ. වාද කරලා දිනන්න බෑ. ඒ හින්දා මම අතුරු දහන් වෙනවා කියලා. ඒ සාමාන්‍යයෙන් නම් මහා බ්‍රහ්මයා අනික් බ්‍රහ්මයෝ එක්ක ඉන්නකොට මම අතුරු දහන් වෙනවා කිව්වොත් අතුරු දහන් වෙන්න පුළුවන්. මොකද අන්‍ය බ්‍රහ්මයන්ට වඩා 이르දි බලය තියෙනවා. දැන් මේ වෙලාවේ මම අතුරු දහන් වෙනවා කියලා එක එක තැන්වල ගිහිල්ලා හිට ගන්නවා, ඉඳ ගන්නවා, උක්කුටින් ඉඳ ගන්නවා. භාගතුන් වහන්සේ සියල්ල නවත්තනවා තමන්ගේ බලයෙන්. අනික් බ්‍රහ්මයෝ නිඳා කරනවා. මොකටද මේ මහා බ්‍රහ්මයා එක එක තැන්වල ගිහිල්ලා හැංගෙන්නේ? ඒ හැංගෙන තැන් සියල්ල පේනවා. මහා බ්‍රහ්මයාට තේරෙනවා තමන්ට අතුරු දහන් වෙන්න බෑ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මම අතුරු දහන් වෙනවා කියලා. එතකොට මහා බ්‍රහ්මයා ඉතින් තමන්ගේ බලයට වඩා ඒ බලයට වඩා බලයේ තියෙන කෙනෙක් දන්නේ නැති හින්දා කියනයි නම් පුළුවන් නම් අතුරු දහන් වෙන්න කියලා. ඊට පස්සේ භාගතුන් වහන්සේ අදිෂ්ඨාන කරලා මහා 이르දියක් පානවා. අතුරු දහන් වෙලා ඉඳලා ගාතාවක් කියනවා. මේ ගාතාව කියුවහම බ්‍රහ්ම පිරිස ආශ්චර්ය අද්භූත සිත් ඇති වෙන අය බ්‍රහ්ම පිරිසට. ආශ්චර්ය කියන්නේ ඇයි? අසුරක් ගහන්න තරම් හිතෙනවා. අද්භූත කියන්නේ ඇයි? කලින් වෙලා නැහැ. පෙර නොවුවා. මේ පින්වත්නි මේ මහණ ගෞතමයන්ගේ ශ්‍රමණ ගෞතමයන්ගේ 이르දිය මහානුභාවයි. මහානුභාව සම්පන්නයි. මේ මනුස්ස ලෝකේ ක්ෂත්‍රිය කුලයෙන් ඉපදිලා මේ ගිහි ගෙන්නික් මිලා මේ ලවකට 이르දිය හිතාගන්න බැරි තරම් වැඩි. මොකද බ්‍රහ්මියෝ මිනිසුන් ගණන් ගන්න ස්වභාවයක් නැහැ. මොකද බ්‍රහ්මියෝ හැවදාම අනිත් ලෝක පහත්කට සලකන්නේ. බ්‍රහ්මයන්ට හිතාගන්න බැරි දෙයක් මේ තරම් 이르දියක් තියනද මිනිසුන්ට කියලා. ඒ වගේ ඒ බ්‍රහ්මයෝ මේ විදිහට ආශ්චර්ය අද්භූත සිත් ඇති කර ගන්නවා. එහෙම වුණාම මායාට තේරෙනවා දැන් මාගේ විෂය ඉක්මවුවා. මොකද මේ දේශනාවේ 10000ක් පමණ බ්‍රහ්මයෝ මාර්ගඵලවලට එනවා. මායා දකිනවා තමන්ගේ විෂය ඉක්මවලා දැන් මේ පිරිස ගියා. ඒ හින්දා බ්‍රහ්ම පාරිශද්ද බ්‍රහ්මයෝකට ආවේශ වෙලා නැවත කියනවා භික්ෂුව මේ අනුන්ට දහම් දෙසන්න එපා. අනුන්ට දහම් දෙසන එක හොඳ වැඩක් නෙමෙයි. ඒ මොකද කලින් තොපට කලින් හිටපු පැවිද්දෝ හිටියා. ඒගොල්ලෝ තමන්ගේ ජීවිත කාලෙම මහා තපස් රැක්කා. ඒගොල්ලන්ගේ යම් කෙනෙක් අනුන්ට දහම් දෙසුවා නම් ඒගොල්ලෝ හපයි පුදුනේ. අනුන්ට දහම් දෙසුවේ නැත්තම් ඒගොල්ලෝ හොන් තැනකට ආවා කියලා දැන් මෙහෙම පෞකාර වචනයක් කියලා. ඒ කියන්නේ අනුන්ට දහම් දෙසන්න එපා. මොකද දේශනා කරනකොට අහන කෙනා ඒ මාර්යාගේ විශේෂණුත් බ්‍රහ්මයාගේ විශේෂණුත් අහකට යනවා. මෙන්න මෙහෙම කිව්වහම භාගතුන් වහන්සේ මාර්යාට කියනවා පෞකාරයා මම තොපෝ හඳුනනවා. තෝ මේ හිතානුකම්පාව කියන වචනයක් නෙමෙයි ඔය. මේ බ්‍රහ්ම පිරිසට හෝ මට හෝ අන්‍යයන්ට අනුකම්පාවෙන් කියන වචනයක් නෙමෙයි. තොප මෙය මේ ද්වේෂයෙන්මයි කියන්නේ. ඒ නිසා තොප පෞකාරයෙක්. මොකද මාර්යා සත්වයකට මරණය ගෙනත් දෙන්නේ තොප. අනිත් එක සත්වයාව පාප ස්වභාවයට යොමු කරන්නේ තොප. එහෙනම් තොප පාපී මාර්යා කියලා කියන්නේ ඒකයි. ඒ නිසා තොප මේ කිව්වේ අනුකම්පාව සහිත වචනයක් නෙමෙයි කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ තමයි මේ සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවේ තථාගතයන් වහන්සේ මේ බ්‍රහ්මයාව ආමන්ත්‍රණය කරමින් දේශනා කරපු නිසා බ්‍රහ්ම නිමන්තනික කියන නම යොදලා තියෙනවා. ඉතින් මේ දේශනාවෙන් අපිට හොඳ දැනුමක් ගන්න පුළුවන්. ඊට අමතරව අපේ ආසාවන් ද යම්කිසි භාවනා කරන කෙනෙකුට මේ ලෞකිකත්වය පිළිබඳ තියෙන ආසාව අඩු කරගන්නත් මේ දේශනාව ඉතාම හොඳ දෙයක්. මේ ලෞකිකත්වය කියන්නේ මේ කාම දේවල් වලින් මිදිලා ධාන වලට ඇලීමත් ඇලීමක් කියන එක. එහෙම 이르දි බල තිබුණත් ධාන තිබුණත් 이르දි බල තිබුණත් මිත්‍යා දෘෂ්ටියෙන් නම් ගැලවෙන්න බොහොම අමාරු බව අවබෝධ කරගන්න හොඳ සූත්‍ර දේශනාවක් කියලා අපිට කියන්න පුළුවන්. මේ මජ්ක්‍ධිම නිකායේ බ්‍රහ්ම නිමන්තනික සූත්‍රය. සාදු මොන හරි ප්‍රශ්න තියෙනවද? මම සමහර තැන් ටිකක් කෙටි කළා. මොකද එකම එකම නැවත කියන නිසා.
ඔබතුමා කියන්නේ මේ සෝතම් පණ්ඩිතයෙක් කියන්නේ මායර කාණ්ඩ අපි දැකේ.
මාරයට නම් මුකුත් කරන්න බෑ. මාරයට තමන්ගේ හිත පාලනය කරන්න දෙන්නතු ඉන්න තමයි අපිට පුළුවන් කියලා තියෙන්නේ. يعني මාරයට මොකක්වත් විරුද්ධව ක්‍රියා කරන්න අපිට අමාරුයි. ඉතින් එහෙම විරුද්ධව ක්‍රියා කරලා තියෙනවා බොහොම අතලොස්සක් මහා 이르දි බල තියෙන මහා රහතන් වහන්සේලා. ලංකාවේ තිබ්බා කියලා මහා පහන් පූජාවක්. ලංකාවේ හැම කන්දකම කන්දක් වැහෙන්නම හැම පන්සලකම ලංකාවෙන් පිට මුහුද යොදුනක් වටකල හැතැම්ම 16ක වට ප්‍රමාණයක නැව් බෝට්ටු වලින් මහා පහන් පූජාවක් තිබ්බලු එක්තරා කාලයක. ඒ තරම්ම ශාස්ත්‍රීය මහා නාවික හමුදාවකුත් ශාස්ත්‍රීය රටකුත් තිබුණ කාලයක මහා පහන් පූජාවක් කරාම මාර්යා එහෙම් පිටින්ම මේ ලංකා තලයම වහන්න තරම් වැහි වස්සනවා. ආයුධ වැහි නයි වැහි අනාදි වශයෙන්. නමුත් අන්න ඒ කාරණේදී මහා 이르දි බල තියෙන රහතන් වහන්සේ නම ලංකාවට උඩින් තවත් පොලොක් මවලා ඒ සියලු වැසි බාර ගන්නවා කියලා කියනවා. නමුත් මාර්යාට යම් කිසි දෙයක් කරා කියලා දෙයක් නම් සඳහන් වෙන්නේ නැහැ කවුරුවත්. මොකද බුදුරජාන් වහන්සේත් මාර්යා පිළිබඳ උපේක්ෂාවෙන් ඉඳලා තියෙනවා. රහතන් වහන්සේලාත් උපේක්ෂක ස්වභාවයක් දරලා තියෙනවා. දිව්‍ය ලෝකේ ඉන්න සෝවාන් සකදාගාමි වහන්සේලාටත් දැන් මම කිව්වේ අර දිව්‍ය ලෝකයේදී අරහත්ත්වයට පත් වුණොත් පිරිනිවන් පානවා කියලා තියෙනවා. නමුත් බූමාට දෙවියෝ සමහර බූමාට දෙවියෝ නම් අරහත්ත්වයට පත් වෙලා ඉන්න පුළුවන් බ්‍රහ්මචාරී වෙන්න හැකියාව තියෙන නිසා කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් දිව්‍ය ලෝක 6 දිනක් බ්‍රහ්මචාරී වෙන්න බෑ කියලා දෙනවා. ඉතින් සමහර බූමාට දෙවියෝ වෙනස් වෙනස් තත්ත්වයන් යටතේ ඉන්නේ. දිව්‍යමය තත්ත්වයෙන් පොඩ්ඩක් වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. මොකද දිව්‍ය තලවල ඉන්නේ කුඩා ළමයිනුත් මහලු පුද්ගලයොත් නැහැ. අවුරුදු 16 මට්ටමේ තමයි උපදින්නේ. නමුත් පල්ලෙහා තලවල මේ බූමාට දෙවියන්ගේ දරුවෝ ඉන්න බව සඳහන් කරලා තියෙනවා. ඒ නිසා දිව්‍ය තලවල තියෙන සැපවලට වඩා වෙනස් සැපක් තමයි මේ බූමාට දෙවියන්ට තියෙන්නේ. මොකද සමහර දෙවියන්ට කණ්ඩත් නැහැ කියලා කියලා තියෙනවා. මොකද ඒ කර්ම නැතුම අඳින්න ඇඳුන් නැති දෙවියෝ. මොකද යාළුවන්ගේ ඇඳුම් විහිළුවට අහංගලා ඇඳුන් නැතුව ඉපදිච්ච දෙවියොත් ඒ බූමාට දෙවි කෙනෙක් හැටියට තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ වගේ එක්තරා දෙවි කෙනෙක් හැම ඛණ්ඩ දෙයක් නැතුව මේ බූමාට දෙවියෝ ගැන කතා කරන්නේ. දිව්‍ය තලවල එහෙම අඩුපාඩුකමක් සඳහන් වෙන්නේ නැහැ. යාමක් ලැබුණාම ඊතුවලු පල්ලෙහා යනවලු තමන්ගේ රුක්ෂ යටි භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් බොහෝ කල් ඉඳලා බඩගිනි හිටියා. කෑමකුත් ලැබුණා. මේ කලින් පින් කරලා මදි හින්දායි මේ කෑම තිබුණ නැත්තේ කියලා හිතලා මේ කෑම මං කන්නේ නැතුව ගිහිල්ලා මේ භික්ෂුන් වහන්සේට පූජා කරනවා කියලා මනුස්ස වෙස්යක් මවාගෙන ගිහිල්ලා භික්ෂුන් වහන්සේට පූජා කරලා නැවත තමන්ගේ විමානයට ඇවිල්ලා බැලුවාම සහල් හැලි 100 ගාණක් පහළ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ දෙවියන්ට මේ පින්වල ditthadham veddha karma උපදින ලේසි. ඒ හින්දා දෙවියෝ පින්වලට ආසයි. කැමති. මනුෂ්‍යයන්ට නම් ditthadham vedini karmaye penna අමාරුයි. ඒ හින්දා පින් කරත් එච්චර රසයක් දැහෙන්නේ නැහැ කියලා දෙන්නේ. පින් කරන පුද්ගලයාත් ඒක ප්‍රතිඵලය හරියට දන්නේ නැහැ කියලා. මොකද ඒක දකින්න අමාරු රහතන් වහන්සේ කෙනෙකුටත්. මොකද බුදුරජාන් වහන්සේගේ විශේෂ කර්ම විශේෂය. සමහර රහතන් වහන්සේ කෙනෙක් හිතනවලු මේක ජීවිත 1000ක් විතර පළ දෙනවා. 10000ක් විතර පළ දෙනවා. ලක්ෂයක් විතර පළ දෙනවා කියලා. නමුත් භාගතුන් වහන්සේගේ දේශනාව නම් යම් කිසි පුද්ගලයෙකුට සෝවාන්ෙන් උත්සාහ කරන පුද්ගලයෙකුට දුන්නත් ජීවිත අසංක ගානකදී පළ දෙනවා කියන එකයි. ඉතින් ඒ තරම් ඈතට දකින්න රහත් උනත් බෑ. ඒ නිසා එක එක්කෙනාගේ බලය වෙනස් වෙනවා. ඉතින් 이르දි බලය කියන්නේ හැමෝටම දේවල් කරන්න පුළුවන් උනර નિયમિત වේලාවට નિયમિત කාලයේදී નિયમિત ආකාරයෙන් කරන්න පුළුවන් වීම විශේෂ හැකියාවක් තියෙනවා. ඒක දැන් අපි ධානයකට සමවදින එක කොච්චර අමාරුයි කියලා හිතනවාද? ඉතින් ඒකෙදි පටවි කියන දේ පිළිබඳව කියන්නේ පටවි කසිනෙන් ධානයකට සමවදිලා ප්‍රථම ධාන උපදව ගන්න තමාරුයි. ඊට එින් නැගිටලා දෙවන ධාන උපදවන්න අමාරුයි. අමාරු කෙනෙකුට පය දෙකක් විතර ඉන්න වෙනවා ධානයකට එන්න. ඒ වසීතා නැති වුණා. ඒ වගේ හතරින් ධාන මට්ටමට යනකම් පටවි වලින් පුරුදු වෙන්න ඕනේ. එහෙම කරොත් පටවි විතරක් පාලනය කරන්න පුළුවන්. නමුත් ආපෝ කියන කසිනේ මොන හරි පාලනය කරන්න ඕන නම් එහෙනම් පටවි කසිනේ කියලා කියන්නේ දැන් යම් කිසි කෙනෙකුට අහසේ හිට ගන්න ඕන නම් යම් කිසි තැනක් පටවි ස්වභාවය ඇති කරනවා. මොකද පටවි පාලනය කරන්න පුළුවන්. ඒ හින්දා මේ අපිට නොපෙනෙන ස්වභාවයේ තැන්වල පටවි ගැති ඇති කරලා පරිපලක්කගේ අහස නගින්න පුළුවන්. අහස නැවතලා ඉන්න පුළුවන් යටි පටවි මවල් අනික් කාට පේන්නේ නැති වෙන්නේ. ඒ වුණාට බිත්‍යක් හරහා යන්න බෑ. පොළොවේ කිමිදෙන්න බෑ. මොකද ආපෝ ස්වභාවය පාලනය කරන්න පුළුවන් ඉන්නුනේ ඒකට. මොකද දිය කරලා තමයි යනවා කියන්නේ. බිත්‍ය දිය කරලා එහා පැත්තට ගිහිල්ලා නැවත තිබ්බ ස්වභාවයටපත් කිරීම තමයි බිත්‍ය හරහා යනවා, පර්වතය හරහා යනවා, පොළොවේ කිමිදෙනවා කියන එක. ඉතින් ආපෝ ස්වභාවයෙන් චතුර්ථ ඥානට සම්මෝදින වෙනම හැකියාවක් තියෙනවා. තේජෝ ධාතුව පාලනය කරන්න ඒකෙන් චතුර්ථ ඥානෙ තියෙනවා. වායෝ කසිනේ මුල් කරගෙන හතරෙනි ධානයේ තියෙනවනේ වායෝ අහසින් යන්න වගේ දේවල් කරනවා. නැවත ඔය අභිධර්මයේ දේශනා කරනවා ප්‍රථම ධානයේ පටවිලින් සම්වේදිලා දෙවන ධානයේ ආපෝලින් සම්වේදිලා තුන්වෙනි ධානයේ නැවත පටවිලින් සම්වේදිලා ඒ එහෙම ක්‍රම අනුගමනය කරන්න ඕනේ කියලා 이르දි ඥානය කියන එක සම්පූර්ණයෙන් ලබන්නේ. මේ කියන්නේ ඕනම 이르දියක් පාන්න පුළුවන් වෙන්න මේ ලොකු පුරුදු පුහුණු වීමක් තියෙනවා. ඒක ඉතින් ජීවිත කාලෙකින් සම්පූර්ණ කරන්න පුළුවන් කියලා නැහැ. ඒක එක්ක කලින් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් දැන් මුල ඉඳලා කරන්න ඕනේ. ඒවා යම් කිසි දෙයක් ඒ වගේ දෙවියන්ට විරුද්ධව 이르දි බල පාවිච්චි කරනවා කියලා කියන්නේ ඉතින් බොහොම කාල ජීවිත ගණනාවක සිට හොඳ වසී ප්‍රාප්ත ධාන 이르දි තිබ්බ පුද්ගලයෙක් වෙන්න ඕනේ. එහෙම නැතුව ඉතින් දැන් ඉඳගෙන සමාධියකට එන්න කොච්චර වෙලාවක් වෙනවද? මුගලන් මහරහතන් වහන්සේ 이르දියක් පාන්න ඉඳගන්නේ නැහැ. ඇහිපිය ගහන මොහොතේ ඉර්ධිය පාලි වර කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කිව්වත් ප්‍රථම ධානයට සමාදින්න ඕනේ. එයින් නැගිටින්න ඕනේ. දෙවන ධාන සමාදින්න ඕනේ. එයින් නැගිටින්න ඕනේ. තුන්වෙනි ධාන සමාදින්න එයින් නැගිටලා හතරවෙනි ධාන සමාදින්න ඕනේ. එයින් නැගිටලා වෙන්න ඕනේ දේ හිතන්න ඕනේ. නැවතත් අර ක්‍රමයට හතරවෙනි ධාන සමාදින්න ඕනේ. ඊට පස්සේ වෙන්න ඕනේ දේ අදිස්ථාන කරලා නැවත හතරවෙනි ධාන සමාදින්න එළියට ආවම තමයි අර්ධේ සිද්ධ වෙන්නේ. ඉතින් ඕක දිග නැත්තම් බොහොම දීර්ඝ කාර්යයක්. නිර්ධියක් පානවා කියන්නේ ධර්මයක විස්තර වශයෙන් සඳහන් වෙනවා. ඒකේ පුරුදු පුහුණු වෙන හැටි හැටි කසීන කසින අනුලෝම කසින ප්‍රතිලෝම යනාදි වශයෙන් ධාන අනුලෝම ධාන ධාන අනුලෝම ධාන ප්‍රතිලෝම යනාදි වශයෙන් බොහෝ විස්තර තියෙනවා. ඒක ජීවිතයකදී ඒව කරන්න හරි අමාරුයි. කරන්න එපා කියලා නෑ. බුදුහාමුදුරේ ඒවා හොඳයි කියලා කියලා තියෙනවා. නමුත් අනිත්‍යයි කියලා දැනගන්න ඕනේ කියලා කියනවා. ඉතින් අර මේ කාලේ තියෙන මේ අපිට ඉතුරුලා තියෙන කාලයත් එක්ක බැලුවහම විදර්ශනා වැඩි වීම බොහොම හොඳයි කියලා කියන්න පුළුවන්. සමතේ වඩන්න එපා කියලා නෑ බුදුරජාණන් වහන්සේ සමතේ වඩන්න කියලා තියෙනවා. ඉතින් ඒක තම තමන්ගේ කැමැත්ත හැටියට කරන්න. ඉතින් මේ ඒක ගැන උපදේශයක් දෙන්න අපිට නම් අමාරුයි. තමන්ගේ කැමැත්ත හැටියට තමයි කරන්න තියෙන්නේ. මාර්යා කියන පුද්ගලයාගේ බලය අසීමිතයි, ඔහුගේ පිරිස අසීමිතයි කියලා තමයි කියලා තියෙන්නේ. මහා සේනේන මච්චුනා එහෙමනේ කියලා තියෙන්නේ. මහා සේනාව තියෙනවා. ඒ හින්දා ඒ කරන්න කියලා තියෙන අජ්ජේව කිච්ඡං ආතප්පං කියන්නේ ආතාපේ වීර කෙලස්තවන වීර අධම කළ යුතුයි. මොකද මාරයාට මහා සේනාවක් ඉන්නවා කියලා. ඒ නිසා දන්නේ හැලු හෙට මැරෙනවද කියලා දන්නේ. ඉතින් ඒ කාරණේ සම්බන්ධයෙන් ඉතින් කියන්න තියෙන්නේ ඔයගෙ දෙයක් තමයි. පැහැදිලි.
මිනිස්සු
කරද කරනවා. බුදුහඳුරු කියනවා ඉතින් මායя කරදර කරනවා කියලාත් කියනවා. භාවනා කරන්නත් කියලා බුදුහඳුරු කියනවා. මායяගේ විශේෂ ඉක්මවන හැටි බුදුහඳුරු කියලා තියෙනවා චක්‍රවර්ති සීහනා සූත්‍රයේ. ගෝචරේ භික්ඛවේ චරත සකේ පෙත්තිකේ විසේ කියලා භික්ෂූනි සෝකීය පියාගේ විශේෂෙහි පියාගේ ප්‍රදේහි ශේහි සරිසරන්ඩ. ගෝචරේ භික්ඛවේ චරතං සකේ පෙත්තිකේ විසේ භික්ෂූනි සෝකීය පියාගේ විශේෂෙහි ඒ ප්‍රදේශයේ සැරිසරනවා නම් නලච්ඡති මාරෝ ආරම්මණං නලච්ඡති මාරෝ ඕතාරං කියලා දේශනා කළා. ඒ කියන්නේ මායාට ඉඩක් ලැබෙන්නේ නැහැ. මායාට අරමුණු වෙන්නේ නැහැ කියලා. මොකද්ද මේ ගෝචරය? ඉද බික්ක වේ බිකු කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිච්ඡා දෝමනස්සං යනාදි වශයෙන් සතර සතිපට්ඨාන දේශනා කළා තියෙනවා සෝකීය පියාගේ විශේෂය කියලා. ඒකට හොඳ උදාහරණයක් දේශනා කළා තියෙනවා සකුණග්ගී කියන ජාතකයේ. ඉතින් මේ කැටකුරුල්ලෙක් කියලා කෙනෙක් ඉන්නවලු මේ කුඹුරේ නගුලෙන් හැවහම තියෙන කැට අස්ස ජීවත් වෙන කුරුල්ලෙක්. ඊටාම කුඩා කුරුල්ලෙක්. ඉතින් කුරුල්ලන් අතර උකුස්සෙක් කියලා කියන්නේ මහා බලවතෙක්. ඉතින් දවසක් මේ කැටකුරුල්ලට ඉන්න කියලා තියෙන කැට අස්සේ නමුත් එයින් පිට යන්න ගිහිල්ලා උකුස්සේ කල්ල ගන්නවා. ඉතින් ඒ කැටකුරුල්ල මහා අඬින් අඬනවා මම මගේ තාත්තගේ තැන හිටියානම් තාත්තා කියපු තැන හිටියානම් මට මේක වෙන්නේ නැහැ. මේ මහා උකුස්ස මාව අල්ලගන්නේ නැහැ. අහෝ මම මගේ තාත්තගේ ප්‍රදේශයෙන් පිට වුණා. ඒ නිසා මාව අල්ලගත්තා කියලා. ඉතින් මාණය තියෙන උකුස්ස අහනවලු මොකද්ද නුඹගේ තාත්තගේ තැන තාත්තගේ ප්‍රදේශය කියනවා කුඹුරු තියෙන කැට. එතකොට උකුස්සට හිතෙනවලු මේ කොයිතරම් පොඩි සතෙක්ද මේ සතා කොහේ හිටියත් මට අල්ලගන්න පුළුවන්. එහෙම හිතලා මානෙ නිස්සිතව කියනවා එහෙනම් මම නුඹව අතාරිනවා. නුඹ ගිහිල්ලා හැංගෙන්න මම ඔබ නැවත අල්ල ගන්නවා කියලා. ඉතින් උකුස්ස අතාරිනවා. අතෑරියාම ඒ කැටකුරුල්ල කෙලින්ම ඇවිල්ලා මේ කැටයක් අස්සේ හැංගෙනවා. හැංගිලා නැවත කැටයක් උඩට එනවා. කැටයක් උඩට ඇවිල්ලා උකුස්සට කියනවා එනම් මාව අල්ල ගන්න එන්න කියලා කියනවා. උකුස්ස ඉතා වේගේ මේ කැටකුරුල්ල දිහාවට පියාඹාගෙන එනවා. ඉතාම වේගේ එනවා. අන්තිම මොහොත වෙනකම්ම කැටකුරුල්ල මේ කැටේ උඩ ඉන්නවා. අන්තිම ඉතාම සුළු මොහොතක් තව සුළු මොහොතකින් මාව අල්ල ගන්නවා කියලා දැනගත්තාම ඒ වේගයෙන්ම කැටේ යටට යනවා. ඒ උකුස්ස ඇවිල්ලා තමන්ගේ පපුව මේ කැටේ වද්දගෙන මහත් වූ දුක්ඛයට පත් වෙනවා කියලා කියනවා. අන්න ඒ වගේ දේශනා කළදී මායя කොයිතරම් බලවත් වුණත් අපි කැටකුරුල්ලෙක් තරම් වුණත් බුදුහාමුදුරුවෝ කියපු තැන හිටියනම් මොකුත් වෙන්නේ නැහැ කියලා. ඒ හින්දා සතර සතිපට්ඨානේ හිටියොත් වරදින්න විදියක් නැහැ. මේ බුදුහාමුදුරුවෝ අපි වෙනුවෙන් අපිට සරණ සලසලා ගිහිලා තියෙන්නේ. ඒ කියන්නේ අපි බුදුන් සරණ යන්නේ නැත්නම් අපිට මාර්ය සරණ යන්න වෙනවනේ. ඉතින් බුදුන් සරණින් ප්‍රයෝජනයක් තියෙන නිසා තමයි ඒ අන් හැම සරණකටම වඩා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝමේ සරණං වරං උතුම්ම සරණ බුදුරජාන් වහන්සේගේ සරණ කියලා අපි පිළිගන්නේ. ඉතින් ඒ හිඳ භාවනා කරන්න බය වෙන්න එපා. කියලාම තියෙනවා භාවනා කරන්න කියලා. නමුත් මායя කරදර කරන අපේම වරදි. අපි ඉන්න ඕන තැනන් හිටියේ නැත්තම් තමයි කරදර කරන්නේ. කොහොමත් මායя කරදර කරනවා ඊට පස්සාව ලැබුණ ගමන්. ඒකට වීරිය තියෙන්න ඕන. ඒක තමයි බුදුරජාන් වහන්සේ වීරිය තියෙන්න ඕන කියලා කියන්නේ. වීර නැතුව කිසිම පුණ්‍ය කර්මයක් හරියට කරන්න අමාරු. භාවනා විතරක් නෙමෙයි දසපුන්න ක්‍රියාම කරන්න. මොකද බුදුරජාන් වහන්සේ වැඩක් නැති දේවල් දේශනා කරන්නේ. ඒ හින්දා මේ දානීය සීලය භාවනාව යනාදී දසපුන්න ක්‍රියාම කරන්න ඕනේ. කරනකොට තමයි පාරමිතා ටික පිරෙන්නේ. නැත්තම් සමහරලාට පාරමිතා ඔක්කොම පිරෙන්නේ නැති වෙන්න පුළුවන්. නැත්තම් සමහරලාට දුෂ්කර විදිහට භාවනා කරලම ගොඩ යනවා කියලා හිතුවොත් දසපුන්න ක්‍රියා කරන්න අමාරු වෙන්න පුළුවන්. සමහර පුණ්‍ය කර්මයක් කරනකොට තමයි තේරෙන්නේ කොච්චර වීරිය ඕනෙද කියලා ඒ වැඩවලට. මලක් පූජා කරනවා කියන වෙන්නේ මල් 1000ක් පූජා කරන්න ගියාම ටිකක් අමාරුයි. මල් 10000ක් පූජා කරන්න කියම ඊටත් වැඩිය අමාරුයි. පහනක් පූජා කරනවා කියන්නේ මේ 5000ක් 10000ක් පූජා කරනකොට. ඒව කරන්න විශේෂ අතහැරීමක්, විශේෂ කැපකිරීමක්, විශේෂ ආයාසයක් උත්සාහයක් ඕනේ. ඉතින් ඒ උත්සාහය භාවනා කරනකොට උපනිශ්‍රේ වෙනවා. ඒ හින්දා තමයි බුදුරජාන් වහන්සේ සෑම පුණ්‍ය කර්මයක්ම කරන්න කියන්නේ. එහෙම කරත් වරදින්නේ නැහැ. ධර්මයේ හැසිරෙන සෝවාන් සකදාගාමි දෙවියෝ ඉන්නවා. ඔව්. පුළුවන් පුළුවන්. දිව්‍ය ලෝකෙත් සිහිය තියෙන දෙවියෝ ඉන්නවා, සිහිය නැති දෙවියොත් ඉන්නවා කියලා කියනවා. මොකද සමහර දෙවි කෙනෙක් නන්දන උයන දැකලා මේක දැකලා නැත්තම් කවුරු හරි සැප කියන එක දන්නේවත් නැහැ කියලා කියන පුද්ගලෙක් ඉන්න. ඉතින් එතකොට සම්මාදිට්ඨික දෙවියෙක් නුවණ තියෙන දෙවියෙක් කියලා කියන ලෝක නෙමේ සැප. රහතන් වහන්සේගේ උපසමසුවේ තමයි සැප කියලා කියනවලු. ඉතින් ඒක ඉතින් ඒ දිව්‍ය ලෝක උපදින කට්ටිය ඥාතින්ට ඇවිල්ලා පින් කරන්නවත් කියලා කියන්නේ නැත්නම් මොකද? ගිහිල්ලා වටපිට බලනකොට මේ પરම්පරා ගානක් ගිහිල්ලා ඉවරයි. විනිපාතික කියන එකද? විනිපාතික කියන එක හොඳ උපත්යක් හිට සලකන්නේ මං හිතන්නේ. චතුම් මහරජකෙන් තමයි මේ සියල්ල පාලනය වෙන්නේ. මොකද බුමාට දෙවිව ඇතුළු සියල්ලම පාලනය වෙන්නේ සතරවන රජදරුවන්ගෙන්. ඒ පාලනය වෙන නිසා තමයි ඒ දිව්‍ය ලෝකට අයිති ඉඳන් මේ දැන් ශක්‍රදෙවියන්ට දිව්‍ය ලෝක දෙකක් අයිති. දෙදෙව්ලොවට අධිපති කියලා කියන්නේ. ඒ කියන්නේ සතරවරම් රජදරුවන්ගේ එක රජ කෙනෙකුට කෝටි ලක්ෂයක හමුදාවක් ඉන්නවා, සේනාවක් ඉන්නවා. ඉතින් කෝටි ලක්ෂ 4ක සේනාවල් ශක්‍රදෙවියන්ට 4 දිශාවට ආරක්ෂාවට තියලා තමයි ආටානාටිය දේශනා කරන්නත් බුදුරජාන් වහන්සේ ගාවට මෙසුමුණි රජුගේ සතරවරම් රජුරු එනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ශක්‍රදෙවියන්ට උපස්ථාන කළ යුතුයි චතුම් මහරජිකේ. එහෙමයි කියන්නේ. ඒ වගේ මේ භූමාට දෙවියෝ මේ පර්වත, කඳුරැලි, ගිරිගුහා, මේ සමුද්‍ර, ගංගා, ඒ අනාදී සියලු තැන් ආශ්‍රිතව ඉන්න දෙවියෝ ඒ චතුම් මහරජිකේ අනසකට යටත්. ඒ නිසා මේ දෙවියෝ සහ ඔය කියන ප්‍රේතයෝ මේ සියල්ලම ඒ අනට යටත් වෙන්න ඕනේ. අන්‍ය ස්වභාව තියෙන මේ මනුස්ස ලෝකයේ ඉන්න සියලු මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ඉන්න සියලු අමනුෂ්‍යෝ සතරවරම් රජදරුවන්ගේ අනසකට යටත් වෙලා ඉන්නේ. හැබැයි ඉතින් මාර්යාගේ පිරිසත් ඉන්නවා. ඉතින් රජුරු ඇවිල්ලා ආටනාටිය කියන්නේ බිම්බිසාර රජුරෝ සෝවාන් වුණාට බිම්බිසාර රජුරෝ ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව බාගතුන් වහන්සේට සංඝයා වහන්සේට සැලකුවාට ඒ රජුරුවන්ගේ හොරු එහෙම නෙමෙයි. ඒ රාජ්‍යෙත් හොරු කියලා જાතියක් ඉන්නවා. ඉතින් ඒ වගේ අපේ රාජ්‍යෙත් හොරු කියලා જાතියක් ඉන්නවා. අපේ පුත්තු මේ රජුරුවන්ගේ ඇමැතිතුරු පුත්තු ගැන සඳහන් කරනවා. අසීතින් දස එකෝච ඉන්ද්‍රනාම මහබ්බලා කියන්නේ 80කුයි 10කුයි 1කුයි කියන 91ක් ඉන්ද්‍ර කියන නම තියෙන මහබල තියෙන දෙවියෝ ඉන්නවා කියලා. මේ පිරිස මේ ප්‍රධාන පිරිස නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම කියලා බුදුරජාන් වහන්සේට පුරුස උත්තමයන් වහන්ස පුරුස අජානියන් වහන්ස කියලා දූරතෝවා නමස්සන්ති කියලා කියන්නේ දුර ඉඳලම නමස්කාර කරනවා. ඒ කියන්නේ දකුණකන් ළඟට නකන් ඉන්නහළු නමස්කාර කරන්න. මේ දිවසට දැක ගමම්ම නමස්කාර කරනවා කියලා කියන්නේ. ඉතින් ඒ තරම් ගෞරවයක් තියෙන දෙව් රජවරු සේනාධිපතිවරු මහා සේනාධිපතිවරු ඇමතිවරු එහෙම ඉඳද්දී ඒ රටෙත් හොරු කියලා જાතියක් ඉන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා කරදර කරොත් අපි ඇවිල්ලා යුක්තිය ඉටු කරනවා කියලා තමයි ආටානාටි කියන්නේ. ඒකෙදි කියනවා හරියට අපේ නම ශබ්ද කරලා හරියට නම කියන්නේ එතකොට එනවා. හරියට ශබ්ද කරන්න කියලා කියලම තියෙනවා. අසුර නේද විනිපාතික කියලා කියන්නේ. මම ඒ කියන්නේ මට හරියටම නම් මතක නැහැ. මට මතක හැටියට අහේතුක ප්‍රසන්දියක් හෝ දුහේතුක ඕමක ප්‍රසන්දි වලින් තමයි විනිපාතික වෙන්නේ කියලා. මට ඒක නම් හරියටම මතක නැහැ. මම බලලා කියන්නම්. ඔය දන්නේ නැති දේවල් කියන්නේ මේ බුද්ධාගමේ ඉච්චර. මතක තියෙන්නේ නැහැ මු පිටකේම. ඉතින් ඒක ගැන බලලා කියන්න පුළුවන්. අහේතුක කියලා කියන්නේ දැන් අහේතුක සිතකින් ඉපදුනොත් බටිවලාවක්වත් මිනිස්සෙක් වුණත් අන්දේක් කොරෙක් බීරෙක් එහෙම වෙලා උපදිනවා කියලා සඳහන් කරන් තියෙනවා. විනිපාතික ක්‍රමයට උපදුණු තීරිදි බල තියෙන දෙවියෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒතකොට හිතා ගන්න ඉතින් ඔව් ඒ බල තියෙනවා. ඉතින් අපිට වැඩි බල තියෙනවා. කාය බලය ඍදි බලය අපිට වැඩි. නමුත් සැප නැහැ. අපිට කියන්නේ ඉතින් අපි මේ අන්දේ කරු බීරෝ නෙමෙයිනේ. අංග සම්පූර්ණ මිනිස්සු වෙන්න කොච්චර පින් තියෙනවද මේ සිතකින් දිවලෝකෙ උපදුණා නම් මේ ඉරිදි බල සහිතව මේ බොහෝ කාලයක් සැප විඳින ඉඳින්න තිබ්බා. මේ මෙහෙට ඇවිල්ලා ඉන්නේ මේ හම්බ කරගන්න හින්දා. ඒකයි. ඉතින් අපිට කොච්චර පින් තියෙනද කියලා දැනගන්නත් ඒ දෙවියෝ බ්‍රහ්මියෝ කියලා දැනගන්න ඕනේ කියන්නේ. මොකද මේ අපිට පින් තිබිලත් මේ දුප්පත් රටවල් වල මේ කාලේ තින් පොහසත් මුණටක් නෙමෙයි මේ ලංකාව. ඉතින් මේ ඇවිල්ලා ඉන්නේ මේ අර යම්කිසි කෙනෙක් මද පිරිදෙ ගිහිල්ලා අවුවට වේලි වේලි පාරක කම්කරුවෙක් කියලා වැඩ කරලා ලංකාවට හම්බ කරගෙන එනවා වගේ මේ ඇවිල්ලා ඉන්නෙත් එහෙම කාර්යභාරයකට. ඒ හින්දා ඉතින් සැප විඳ දැන් හිතන්නේ නැතුව දැන් හම්බ කරගන්න හිතන්න ඕනේ. ඒක තමයි ඉතින් ඇවිල්ලා ඉන්න කාරණේ. වැඩ ඉතින් පොදුනාට පස්සේ මතක නැති වෙන එකයි වැඩ ඉතින්. මතක් වෙන්නේ කාලයක් ගිහිල්ලා. ඒ වගේ ඒක ඉතින් අසුරයෝ දේවාසුර කියන නිකාය විතරයි තෞස්සාවිසි දෙවියන්ගේ වගේ සමාන සැපයකින් යුක්තයි කියලා කියන්නේ. නමුත් ඔවුන්ටත් මාර්ගඵල ලබන්න පුළුවන් කියලා සඳහනක් නැහැ. අසුර වර්ග ගොඩක් සඳහන් කරලා තියෙනවා. ඉතින් සමහර අසුර වර්ගත් සමහර නාග කොට්ටාසත් එහෙම මාර්ගඵල ලබන්න බැරිකත් බවක් සඳහන් කරලා තියෙනවා. සමහර නාගයෝ මාර්ගඵල ලබන්න පුළුවන් මට්ටමකුත් තියෙනවා මම හිතන්නේ. ඒවා ඉතින් හරියටම හොයලා බලන්න ඕනේ. ඒ වුණාට මේ දැන් ඉපදිලා ඉන්න අපිට නම් එහෙම අඩුපාඩුවක් නැහැ. අපේ තියෙන උනන්දු වෙනදි කම එක කියන එක විතරමයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රමාණය එහෙම පිටින්ම කරලා තියෙනවා. රහතන් වහන්සේලා, කල්යාණ වූ භික්ෂූන් වහන්සේලා තමන්ගේ දිවි හිමියෙන් රැකගෙන ඇවිල්ලා ත්‍රිපිටක ධර්මයේ තියෙනවා රහත් වෙන්න තරම්ම මේ කාලේ. අපේ ප්‍රමාණය විතරයි අඩු. ඒ නිසා මාර්ගඵලලාභින් අඩුයි. එහෙමයි ඉතින් කියන්න තියෙන්නේ. වෙන කිසිම හේතුවක් දකින්න හම්බෙන්නේ නැහැ. මොකද ලංකාවේ අනාගතයේ මේ මෑත භාගයේදී ආර් ශ්‍රාවකයෝ වැඩි වී කියලා අපි අදහසක් තියෙනවා. හරියට ත්‍රිපිටකය 90 සිත මෙහෙව්වොත් දිට්ඨිජු කම්ම කියන්නේ ඒකයි. අපි හිතන් ඉන්නවා නිවනක් ගැන. බුදුහාඳුරෝ නිවන කියලා දෙයක් කියනවා. ඒකට යන මාර්ගයක් කියනවා. අපි හිතන් ඉන්නවා අපිත් නිවන් දකින්න ඕනි කියලා නිවනක් හිතන් ඉන්නේ. ඉතින් අපි හිතන් ඉන්න නිවනමද බුදුහාඳුරෝ නිවන කියලා කිව්වේ? අපි යන මාර්ගයමද බුදුහාමුදුරුවෝ එක්ක යන මාර්ගය කිව්වේ කියලා හැම වෙලෙම සංසන්දනය කළේ උත්තේ ත්‍රිපිටකයත් එක්කයි. ඒ සංසන්දනය කරලා තමන්ගේ දෘෂ්ටිය નિවර්ධි කර ගැනීම තමයි දිට්ඨිජු කම්ම කියන්නේ. දසවැනි පුණ්‍ය ක්‍රියාව. ඒකත් කරන්න ඕනේ. ඉතින් ඒක කරනකොට තමයි තමන්ගේ වැරදි හදාගන්න පුළුවන්. මේ වැරදි හරියටම හදාගත්තොත් ඉතින් බුදුරජාන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ එහෙමයි. හරියට ඉන්නවනම් කල්ගත වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ දුක්ඛර සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒකේ තියෙනවා සාරිපුත්තයන් වහන්සේගෙන් අහනවා එක්තරා භික්ෂුවක් ඇවිල්ලා ඇවත් සාරිපුත්ත මේ ඇවත්නි මේ සාරිපුත්ත මේ ශාසනයේ තියෙන දුෂ්කරම දේ මොකද්ද කියනවා. පැවිදීම දුෂ්කරයි. ඊට පස්සේ මොකද කියන්නේ මේ පැවිදි වුණු පුද්ගලයාට තියෙන දුෂ්කරම දේ මොකද්ද? ඇල්මින් පැවිද්ද ගත කිරීම අමාරුයි. ඒ කියන්නේ ඇල්මින් කියන්නේ ඊටම සතුටින් උදේ නැගිටින්න ඕනේ ඊටම සතුටින්. පෑන් පහසු වෙන්න ඕනේ සතුටින්. මේක සීතල වැඩි කියලා අකමැති වෙන්න බෑ. ඊට පස්සේ වතාවන් කරන්න ඕනේ. ලොකු පොඩි හැම ක්‍රියාවකටම සහභාගී වෙන්න ඕනේ කැමැත්තෙන්. ඊට අමතර ලොකු හමුදුරු බයිනා වෙන්න පුළුවන්, දායකයෝ දොස් කියනවා වෙන්න පුළුවන් කැමැත්තෙන් ඒව ඉවසන්න ඕනේ. හරි අමාරුයි. කැමැත්තෙන් හැමදේම කරන්න හරි අමාරුයි. ඉතින් මේ කැමැත්තෙන්ම ඉන්න පුද්ගලයාට මොනවද තියෙන අමාරුම දේ කියලා සරුත් හාමුදුරන්ගෙන් නැවත අහුවම සරුත් හාමුදුර කියනවා ධම්මානුධම්ම පටිපදා දුක්ඛා. ධර්මානු ධර්මයට අනුවම තමන්ගේ දිවිපත්ම හදාගන්න අමාරුයි. ඒ කියන්නේ බුදුහාමුදුරුව කියපු විදිහටම ඉන්න අමාරුයි. ඇල්මෙන් ඉන්න කෙනාටත් ඇල්මිනුත් ඉන්න ඕනේ බුදුහාමුදුරුව කියපු විදිහටම ඉන්නවත් ඕනේ. ඊට පස්සේ අහනවා කොයිතරම් කල් යනවද ඔය ධම්මානුධම්ම ප්‍රතිපදා වේදන පුද්ගලයාට අරහත්ත්වය ලබන්න? නචිරං ආවසු. එතරම් වෙලාවක් යන්නේ නැහැ. අන්න එකයි උත්තරේ. ධම්මානුධම්ම ප්‍රතිපදාව යෙදෙන පුද්ගලයාට එතරම් වෙලාවක් යන්නේ නැහැ කියලා කියන්නේ. නචිරං. ඒ මොකද ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යම් භික්ෂුවක් හරියටම ගත කරනවා නම් ඇල්මෙන් උදේ කමටහන දුන්නාම හවස අරහත්ත්වයටපත් වෙනවලු. හවස කමටහන දුන්නාම පවදා උදේ අරහත්ත්වයටපත් වෙනවලු. ඒ තරම් ඉක්මන් මේ අරහත්ත්වය. ප්‍රශ්නේ තියෙන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාවයි ඇල්මයි. අන්න ඒකට තමයි දිට්ඨිජු කම්මය කරන්න ඕනේ. තමන් හිතන් ඉන්න එක හරි මාර්ගයේද තමන් යන ක්‍රමයට ගියොත් වෙන කොහේ හරි යන්නේ. ඒ කියන්නේ අපි හිතන් ඉන්න නිවන බුදුහාමුදුරුවෝ කියපු නිවන වගේ එකක්ද කියලා දැනගන්න ත්‍රිපිටකයම පරිහරණය කරන්න වෙනවා. එච්චරයි පාඩුවේ තියෙන්නේ. බලුවාම තමන් දිහාටම තමයි ආයෙ හැරෙන්න තියෙන්නේ. අනුන්ගේ අඩුපාඩුවක් නැහැ. දෙවියෝ දේවා නාගා කියන තැන නාග වේශයෙන් කියලා තියෙන දෙවියෝ. දැන් ඔය මුචලින්ද නාගරාජයා ගැන පොඩි කාලේ ඉඳලා අපිට වැරදි අදහසක් තිබ්බේ ඉතින්. මොකද අපිට පෙන්වලා දීලා තියෙන බුදුරජාන් වහන්සේගේ යකට හේතු වෙන්න දරණයක් ගහගත්ත පොඩි ණයෙක් වනේ. ඒ කියලා තියෙන්නේ මුචලින්ද නාගරාජයා කියලා කියන්නේ මහානුභාව සම්පන්න නාගයෙක්, දිව්‍ය නාගයෙක් කියලා. ඒ කාලේදී දවස් 7ක් එක දිගට නවත්තන්න නැතුව වහිනවලු. ඒ නිසා හිතවලු බුදුරජාන් වහන්සේට උපස්ථානයක් කරන්න ඕනේ, කයිනුත් උපස්ථානයක් කරන්න ඕන කියලා. ඒ හින්දා ලෝවා මහා ප්‍රාසාදයේ තරම් විතර රත්තරන් මාලිගාවක් හදලා, සක්මන් මළුව යන් ඒවා හදලා, ඒ වටේට තමන්ගේ ඇඟිලිුත් දෙයක් කරන යුදීන් විතරක් දෙයක් කරාට ඒක මදි කියලා හිතලා තමන්ගේ ශරීරය ලොකු කරලා ඒ වටේට දරණ ගහලා ගම් වතුර ඇතුළට නොයන පරිදි දරණයක් ගහලා උඩින් වැස්ස නොයන පරිදි පෙනේකින් වහනවා. ඉතින් මෙහෙම දවස් 7ක් ඒ පූජාව කරනවා. බුදුරජාන් වහන්සේ කැමැති පරිදි ඉරියව් පවත්වනවා කියලා කියනවා ඒ දරණ ඇතුලේ. අපිට පෙන්වලා දීලා තියෙන්නේ බොහොම පොඩි, එළවෙන්නවත් බැරි, උස්ම ගන්නවත් බැරි නාග ධර්මයක්. ඉතින් ඒ දවස් 7 ඉවරුණාට පස්සේ මේ මුචලින්ද නාගරාජයා මානවක වේශයෙන්, තරුණියෙක්ගේ වේශයෙන් ඇවිල්ලා වැඳගෙන ඉන්නවා කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඒ කියන්නේ දිව්‍ය නාගයෙක්. අනිත් එක හිතලා බලන්න කොයිතරම් වාසනාවන්ත පුද්ගලයෙක්ද සක්වලවල් දහස් ගානක දෙවියෝ බ්‍රහ්මියෝ බුදුහාමුදුරන්ට පූජා කරන්න බලන් ඉඳද්දි බුදුහාමුදුරු බුදු වෙච්ච ගමන් දවස් 7ක් තනියම පූජාවක් කරලා හම්බ වෙනවා කියන්නේ. ඉතින් එහෙම පුද්ගලයන්ට තමයි අපි මේ නිඳා කරන්නේ ඇත්තට මේ අම්බනකොට ඒ දන්නේ නැතුව ඒක කරන්න ගියාම වැඩි හරියක් පව් සිද්ධ කරගන්න. ඉතින් අර අර ඒකෙදි දන්නේ නැතුව කරන්න යම් මේ ධර්මයේ හරි දුෂ්කර දෙයක්. අනිසි ප්‍රතිඵල ගොඩක් වැඩි වෙනවා. අපි වුණත් ඉතින් බොහොම බයෙන් තමයි ධර්මයේ කියන්නේ මේ ඕගොල්ලන්ට තියෙන අහන්න තියෙන අපහසුතාවය නිසාම කියනවා මිසක් නැත්තම් ධර්මයේ දැනගත්තාම කියන්න බය හිතෙනවා. මොකද අනුන්ගේ නිවන උදෙසා අපි උත්සාහ කරන්න ගිහිල්ලා අපි වරද්දගත්තොත් වචනේ ඒක ගොඩක් ලොකු වැරදීමක් වෙනවා. ධර්මයේ කියන්න ගියාම මොකද යථා සුතං යථා පරියත්තං ධම්මං විත්තරේන පරිසන්දේසේති කියලා තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ යථා සුතං අහගෙන ආපු පිළිවෙලට යථා පරියත්තං බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහටම විත්තරේන පරිසන්දේසේති විස්තර කළාන්නට දේශනා කරන්න පුළුවන්. හැබැයි අහපු විදිහටම කියලා දේශනා කරපු විදිහටම විතරයි. ඒ වෙනස් වචන දාන්න අමාරුයි. විස්තර කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි හැම සැරේම හොයන්න ඕන අපි කියන ධර්මයේ ත්‍රිපිටකයට අනුකූලද කියලා. ත්‍රිපිටකය තමයි සියලු දෙනාගේම ශාස්ත්‍රඥ වහන්සේ වටේට වැඩ ඉන්නේ. මමච්චේන සත්තා බුදුරජාන් වහන්සේගේ ඇවෑමෙන් ශාස්ත්‍රීය භාවය ත්‍රිපිටකයට ලැබෙනවා. බුදුරජාන් වහන්සේගේ ප්‍රකාශයක්. ඒ හින්දා ශාස්ත්‍රඥ වහන්සේට තියෙන ගෞරවයම ත්‍රිපිටකයට තිබිය යුතුයි. ඉතින් ඒ හින්දා යම්කිසි කෙනෙක් භාවනා කරාම හිතනවා නම් මේ ත්‍රිපිටකයේ මේ කොටස වැරදි කියලා තමන් භාවනා කළා වැරදි. යම්කිසි කෙනෙකුට මේ භාවනා කරාම තේරෙනවා නම් මේ සූත්‍රයේ මේ තරම් විස්තර ලෙස තේරෙනවා. දැන් කලින්ටත් වඩා මේ විදිහට මේ වචනේ එහෙම් පිටින්ම හරි මේ ව්‍යාකරණයත් හරි කියලා තියෙන විදිහත් හරි මේ තරම් විස්තර මේකේ තියෙනවා කියලා එහෙනම් භාවනා කරලා තියෙන විදිහ හරි. අන්න ඒක තමයි තමන් හරි පාරේ දයන්නේ වැරදි පාරේ දයන්නේ කියලා හොයාගන්න තියෙන එකම ක්‍රම. එහෙම නැත්තම් නිවන් දකින්නවා කියලා නැවත කොහෙ හරි තමයි සංසාරේ විතර කල් ආවා වගේම තව ටිකක් කල් යන්න තියෙන. ටිකක් නෙමෙයි ඉතින්. කෙලවරක් දකින්න හම්බෙන්නේ නැහැ. මේ සිහිය කියන එක ආපු වෙලාවේ පුළුවන් උපරිමයක් කරගන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. මොකද සම්මා දිට්ඨියට සම්මා දිට්ඨිය ලබන්න කොයිතරම් පින් කන්දරාවක් ඕන වෙනවද කියන එක තේරෙන්න අර නියපොත්තේ කතාවෙන් තේරෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මනුස්ස චුති සුත්‍රයේ ඒ ශ්‍රී හස්තේහි ඒ මහා පැංගිල්ලේ නිය පිටට පස්ටයක් අරගෙන කියනවා මේ මනුස්ස ලෝකයේ ඉපදිලා ඉන්න මනුස්සයන්ගේ නැවත මනුස්සාත්ම භාවයක් ලබන්නේ මේ නිය පිට ඉන්න සත්වයෝ විතරයි. මේ මහා පොළොව තරම් වන්න සත්වයෝ සතර අපායේහි ඉපදෙනවා. නැත්තම් දේවත්වය ලබන්නේ මේ නිය පිට තියෙන සත්ව ප්‍රමාණය විතරයි. මහා පොළොව වගේ සත්ව ප්‍රමාණයක් සතර අපායේ ඉපදෙනවා. යනාදී වශයෙන් දේශනා කරාම නිය පිටට එන්න කොයිතරම් අමාරුද කියලා හිතාගන්න. නමුත් බැරි නම් යම්කිසි කෙනෙක් හරි නිය පිටට එන්නේ නැහැ නේ. බැරි නැති හින්දා තමයි කියලා තියෙන්නේ. බුදුරජාන් වහන්සේ පුළුවන් ප්‍රමාණයක් දේශනා කළා තියෙන්නේ. මේ ගිහි ජීවිතයේ ඉඳලත් කරන්න පුළුවන්. ගිහි ජීවිතේලා අනාගාමි වීම දක්වා යන්න පුළුවන්. අරහත් වෙල බන්නත් පුළුවන් කියලා තියෙනවා. මොකද සන්තති යමති සර්වාභරණයෙන් සැරසිලා ඇතාගේ පිට උඩ ඉඳදී තමයි අරහත් වෙටපත් වෙන්නේ. උග්ගසේන සිටුතුමා අසූරියනක් උඩ උණගහක කරණම් ගහමි නින්දද්දී බුදුරජාන් වහන්සේ කියන ගාතාවක් අහලා මුංච පූරේ මුංච පච්චේ කියන ගාතාව අහලා අසූරියනක් උඩදී අරහත් වෙටපත් වෙනවා. ඉතින් ගිහි වෙලා ඉඳලා අරහත් වෙටපත් වෙන්න පුළුවන්. නමුත් ගිහි ගෙදර ඉන්නේ නැහැ. ගිහි ගේ ඉඳලා අනාගාමි වෙලා හොඳ ගිහි ජීවිතයක් ගත කරපු කාමභෝගී නෙමෙයි බ්‍රහ්මචාරී ගිහි ජීවිතයක් ගත කරපු පිරිස ඉන්න ඕන තරම් ලක්ෂ කෝටි ගණන් ඉන්නවා. ඒ හින්දා මේ ලෞකිකත්වයෙන් සම්පූර්ණයෙන් මිදෙන්නම අවශ්‍ය කියලා නැහැ. මොකද බුදුරජාන් වහන්සේ විශාඛාවට නිවන් දකින්නම කිව්වේ නැහැ. සෝවාන් වුණේ අවුරුදු 7 දී. බුදුරජාන් වහන්සේ බොහෝ කාලයක් තිස්සේ ආශ්‍රය කළා. අවුරුදු 16 දී විවාහයටපත් වෙලා පූර්වාරාමයේ වගේ විශාල පූජාවක් කරලා දවස ගානෙම සංඝයා වහන්සේ බුදුරජාන් වහන්සේ ආශ්‍රය කරනවා. නමුත් බුදුරජාන් වහන්සේ බල කරන්නේ නැහැ අරහත්ත්වයට පත් වෙන්නම ඕනේ කියලා. ඒ ගිහි ජීවිතයක ඉන්නවා. නමුත් එහෙම ක්‍රමයක් තියෙනවා ගිහි ජීවිතයේ ඉඳලා මාර්ගඵල ලබන්න පුළුවන්. ඒ මධ්‍යම ප්‍රතිපදාව සර්වඥතා ඥාණයෙන් විතරයි හොයාගන්න පුළුවන්. අපිට හිතන්න බෑ. ඒ කියන්නේ වතුර බොනකොට කොයිතරම් පෙරනවද කියලා බුදුහාමුදුරු තමයි කියන්නේ. අපිට ඒක හොයන්න බෑ. බුදුහාමුදුරු රෙදිකැලලකින් පෙරලා පාවිච්චි කරන්න කිව්වනම් එච්චරයි ඒ ප්‍රමාණය. එතනින් එහාට අන්වික්ෂ වලින් බලන්න යන්න ඕනේ. එතකොට ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක මොන ප්‍රමාණයටද කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. ඒ මධ්‍යම ප්‍රතිපදාව හොයාගෙන ඒ මධ්‍යම ප්‍රතිපදාව තුල ගිහියේ හිටියොත් මාර්ගඵල ලබන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් සංසාරෙ දිග ගහන එක විතරයි. ඔව්. නෑ මනුෂ්‍ය බව හතයි. එතන කියන්නේ මේ අම්මේ එතන කියලා නැහැ මේ අනාගාමී සුද්ධවාසල ඉපදිනේව ගණන් අරගෙන නැහැ මං හිතන විදිහට. ඒක හරියටම දන්නේ නැහැ. මොකද ඒ පිළිබඳව පොඩි ගැට ආචාර මත කීපයක් තියෙනවා. එක තැනක කියලා තියෙනවා මනුස්සාත්ම හතයි දිවාත්ම හතයි කියලා. ඒකට විරුද්ධව ප්‍රකාශ කරලා තියෙනවා නතේ මේ අට්ඨමං ආදියන්ති. ඔව් අටවෙනි භවයක් නැහැ කියලා දේශනා කරලා තියෙනවනම් ඒ මතේ වැරදි කියලා. ඉතින් ඒ වගේ දේවල් හොයන්න එක දුෂ්කරයි. හැබැයි කියන්න තියෙන්නේ සෝවාන් වහන්සේලා වර්ග තුනක් කියලා තියෙනවා. ඒක බීජ කෝලංකොල සත්තක්කත්තු පරම කියලා. ඒ කියන්නේ ඒක බීජ කියලා කියන්නේ එක සැරේයි මනුස්ස ලෝකෙට එන්නේ. දැන් එක සැරේයි එක ජීවිතය ලබන්නේ. එයින් අරහතට පත් වෙනවා. එහෙම නැත්නම් ආත්ම භාව දෙකේ ඉඳලා හය දක්වා ඉපදිලා අරහතට පත් වෙනවා. එහෙම නැත්නම් හත්වෙනි ආත්ම භාවයේදී අරහතට පත් වෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. සකදාගාමි කියලා කියන්නේ සකං ආගාමි කියන්නේ මනුස්ස ලෝකෙට එක සැරයක් එනවා කියලා. අනාගාමි කියලා කියන්නේ න ආගාමි කියන එකයි නැවත මනුස්ස ලෝකෙට එන්නේ නැහැ කියන එකයි. ඉතින් මේ එතන සඳහන් කරලා තියෙන්නේ මේ මනුස්ස ලෝකෙට එීම පිළිබඳව තමයි පළවෙනි මාර්ගඵල තුනේම සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා හරියටම සෝවාන් වහන්සේ ඉපදින භව ප්‍රමාණය කියන්න අමාරුයි. ඉතින් ගොඩක්කල් ජීවත් වෙන්න පුළුවන්. මොකද අනාගාමි වෙලා ඉපදින එක්තරා උද්දන්සෝත අකනිට්ඨගාමි කියන අනාගාමි වහන්සේත් මහා කල්ප 31000කට පස්සේ අරහත් වෙටපත් වෙනවා. මොකද අවිහේ 1000ක් ඉඳලා අතප්පේ 2000ක් ඉඳලා සුදස්සී 4000ක් ඉඳලා සුදස්සී 8000ක් ඉඳලා අකනිට්ඨාවේ 16000ක් ඉන්නවා. ඊට පස්සේ තමයි පෙරිනිවන් පාන. නමුත් අනාගාමි බ්‍රහ්මයේ කැටිට තමයි ඉන්නේ. ඒ නිසා මාර්ගඵල ලැබීම පස්සේ ඉන්න පුළුවන් වැඩිම ප්‍රමාණය එහෙම කියලා හිතන්නත් පුළුවන්. ඊටත් වැඩි ප්‍රමාණයක් යන විදිහක් තියෙනවා. මොකද සකං ආගාමී කියන එකේ මේ නේව සංඥාන අසඤ්ඤතේනි ඉපදෙලත් තවෙක මනුස්ස ලෝකෙ ඉපදින්න පුළුවන්. මොකද සකදාගාමී කියන එකේ කාම භවයේ මේ රූප භවයේ අරූප භවයේ කියලා තුනක් කියලා තියෙනවා. සකදාගාමී වෙච්ච පුද්ගලයෙක් නැවත කාම භවයක ඉපදිලා මේ මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. කියන්නේ දිව්‍ය ලෝකෙට ඉපදලා එන්න පුළුවන්. බ්‍රහ්ම තලයක ඉපදලා එන්න පුළුවන්. නැත්නම් අරූප තලයක අරූප බ්‍රහ්ම තලයක ඉපදලා නැවත එන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව ඉතින් හිතනවාට වැඩි හොඳයි තමන්ගේ මාර්ගය ගැන ඉතින් මොකද ඒවා ඉතින් අර මත ප්‍රකාශ කරන්න ගියාම වරදින්නත් පුළුවන්. එහෙම කියලා තියෙනවා, සඳහන් කරලා තියෙනවා සකං ආගාමි කියන්නේ. මොකද අට්ඨ පුරිස පුද්ගලා කියන එක මේ 108ක් පුද්ගලය හැදෙන විදිහක් රතන සූත්‍ර අටුවාවේ දේශනා කරලා තියෙනවා. ඉතින් මේ දේශනාවේ ওই සකං ආගාමි කියන එක තුන් ආකාරයකට බෙදලා තියෙනවා. කාම, රූප, අරූප තලවල ඉපදිලා නැවත මනුස්ස ලෝකේ එන පුද්ගලෝ වර්ග තුනක් ඉන්නවා. එහෙමනම් අපි දැනට අපි පින් අනුමෝදන් කරලා ධර්ම සාකච්ඡාව නවත්තුමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම් මේ